साधु साधु पूजनीय वंदनीय धर्म कुशल स्वामी වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අද අපි මේ රැස් සිටින්නේ සත්‍යප්‍රකරණ යෝගාවචරින්ගේ කමඨාන සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්ම මේදී ඇත්තේ කමඨාන සුද්ධ කිරීමේ වැඩසටහන. එනිසා කමඨාන සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේ දෙපා නැමද මම ගෞරවපූර්වක ආරාධනා කරමි. සාදු සාදු සාදු.
සාදු සාදු.
එහෙනම් කමඨාන වාර්තා ඉදිරිපත් කිරීමට මම උපාලි මහත්මයාට ආරාධනා කරමි.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඇහෙනව නේද?
තෙරුවන් සරණයි. හරි.
වාර්තාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන පර්යංකය හා එදිනදා අත්දැකීම් එක එක දේ වරින් වර එයි යයි. විටක ඒ මේ යයි හඳුනා ගනී. හඳුනාගත් යම් දේ හා වැඩිදුර නොගොස් එයි. විටක ඇසුණත් පෙනුණත් අදාළ නැති සේය. එවිට සිදුවන දේ ගැන කීමට කිසිත් නැති බවකි. කමඨහම් වාර්තාව සම්බන්ධයෙන් දුන් උපදේශක් හා ගැටෙන බැව් හරහා අවසානයේ මතුවේ සැඟවී තිබූ අඩුපාඩුය. ඒ ඔස්සේ සුලියකට හසු වී ගියාක් මෙන් විය. වෙහෙස හරහා නැවත විවේකී බව මතුවිය. දේවල් අල්ලා ගැනීම තුළ පෙරට වඩා වෙහෙසකි. ඒ නිසාම නැවත නැවත අත්හැරීමට පොළඹවන ගතිය මතුවේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, එතකොට ওই විදිහට මේ විවිධ අත්දැකීම් හරහා අපි ගමන් කරනවා. ඉතින් හැය හැම එකක්ම මේ ලැබිච්ච කමටහනක් එහෙම නැත්නම් භාවනාවට ලැබිච්ච අවස්ථාවක් විදිහට සලකන තමයි තියෙන්නේ. එතකොට තේරෙනවන්න මේ සිදුවීමෙන් මේ විදිහට ඇවිස්සලා ආවේ මේ විදිහේ මොකද්දෝ මා තුළම තියුණ අඩුපාඩුවක් තමයි. ඒ අඩුපාඩුව දැක දැනගන්න අවස්ථාවක් තමයි මේ කියලා. අන්න ඒ විදිහට මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒක ඉතින් අපිට හොයාගෙන යන්න දෙයක්වත් නැහැ. මේ විවිධ වැඩ කටයුතු කරනකොට, මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට නොදැනීම ඒ වගේ අවස්ථා මතුවෙලා එනවා. ඉතින් මේ මතුවෙච්ච අවස්ථාවේදී අර භාවනාවට ඒක උපකාරයක් අනුග්‍රහයක් වෙන විදිහට ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න, ඒ ප්‍රයෝජනෙට ගැනීම තුළ ටිකෙන් ටික ටිකෙන් ටික අන්න අර විදිහේ පිරිසිදු වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි වැඩේ. දැන් ওই විදිහට සාමාන්‍ය දිනේදා දේවල් ඇඟට එන්නේ නැහැ, ගන්නේ නැහැ කියන අර්ථයෙන් ඔක කියන්න උත්සාහ ගන්නේ. එතකොට ඒ වගේ තත්යකට හිතපත් වෙලා තියෙනවා නම් ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවල ඔන්න ගැටෙනකොට, අර විදිහේ ද්වේෂය මතුවෙනකොට, අර විදිහේ දියසුලියකට අස් වෙලා වගේ අහු වෙලා යනකොට අනේ සුවිශේෂී අවස්ථාවල විශේෂයෙන් මෙන්න මේ ප්‍රතිපදාවට එහෙම නැත්නම් මේ කරන භාවනාවට අනුග්‍රහයක් විදියට, කමඨහනක් විදියට මේ අවස්ථාව අරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා නොමිලේම සේවා සපයන කට්ටිය ඉන්නවා. පෙට්‍ර පුච්චගෙන ඇවිල්ලා ඒ විදිහේ අවස්ථා ලබා දෙනවා. අනේ මේ නොමිලේ ඒගොල්ලන්ගේ වියදමෙන් තමයි එන්නේ. ඉතින් කොච්චර දෙයක්ද ඒ කට්ටියටත් නිකම් පින් අනුමෝදන් කළා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒක තමයි හැකියාව, ඒක තමයි අවශ්‍යතාවය. ඉතින් එහෙම කරනකොට වැඩි වැඩියෙන් පිරිසිදු වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් උතන ඔය මේ දියසුලියකට වගේ හවු වෙලා යනකොට ඒ වගේ අපි අමනාපයිනේ, ඒ වගේ වට අපි කැමති නෑ. අපි කැමති මේ හිතේ විවේකය රැකගෙනම ඉන්න. නමුත් ඔය වගේ අවස්ථාවල අන්න මේ කරන ප්‍රතිපදාව තව ටිකක් පිරිසිදු කරගන්න ලැබෙන ඉඩක් කියලා හිතාගත්තාම හරි. එතකොට එහෙනම් ඒ විදිහේ දියසුලියක් දෙකක් ඉඳලා හිටලා ආවටත් කමක් නෑ. ආවටත් කමක් නෑ. එන්න එන්න තේරෙනවා සමහර විට කලින් තරම් සැලෙන්නේ නෑ, කලින් තරම් මේකට අහු වෙලා විඩාවට පත් වෙන්නේ නෑ කියලා ඒ විදිහට දැක දැනගන්න පුළුවන්. ඒක නිසා දියසුලිත් ටිකක් ආපු දෙන් කියන අදහසින් ඉන්දියට කමක් නෑ. එහෙම නැත්තම් අපි අර ලැබිච්ච විවේකෙම රැකගෙන ඉන්න උත්සාහ ගත්තොත් සමහර විට ඒක අර ඉදිරි ගමනට නැත්තම් තව ටිකක් පිරිසිදු වීමට බාධාවක් වෙන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් ඒ වගේ අවස්ථාවකට සාදර වුණාට කමක් නෑ. ඒ වගේ වෙලාවක බලන්න මොකද්ද මේ වෙන්නේ, ඇයි මම මෙහෙම දෙයකට අහු වෙලා යන්නේ, කොහොමද මම මේකට අහුනේ කියලා නැවත නැවත දක්නා සුළුව, නැවත නැවත සිහිය පිහිට ගන්නා සුළුව කටයුතු කරමු. ඉතින් එහෙම කරනකොට කරනකොට වැඩි වැඩියෙන් පිරිසිදු වීමක් දිහාවට යන්න ඕනේ. ඒක තමයි ප්‍රතිපදාව. එතකොට එහෙම පිරිසිදු වීමක් වෙන්න ඕනේ. අර විදියට අත්හරින්න උත්සාහ ගන්නවා කියලා උතන සඳහන් වෙනවා. මේ අල්ලා ගැනීම වෙහෙසයි කියලා දැනිලා මේක අත්හරින්න ඕනේ කියලා ගත් උත්සාහයක් පිළිබඳ ඒ විදිහේ දෙයක් සඳහනක් තියුණා. නමුත් ඉතින් එහෙම අත්හරින්න උත්සාහ ගත්තර ගත්තට ඒක එච්චරම ලේසි නෑනේ. ඒ වෙලාවට නැවත නැවත මේකම එනවා, ගොජ දම දම එනවා. අර අර සෙන් කතාවකක් තියෙන්නේ, අර ගෝලෙක් ගිහිල්ලාවලු මේ භාවනා කමටහනක් දෙන්න කියලා අලුත් මේක කෙනෙක්. ඉතින් ගුරුන් වහන්සේ කිව්වලු රිලව් ගැන හිතන්න නැතුව ඕන එකෙක් ගැන හිතන්න කියලා. ඉතින් වාඩි වෙච්ච වෙලේ ඉඳලා භාවනා කරන්න පටන් ගත්ත වෙලේ ඉඳලා අර එපා කියපු එක තමයි අවධානයට අහුවෙන්නේ. ඒකම නැවෙන නැවත නැවත මැවි මැවි එනවා, රිලව්ම පේනවා. ඉතින් ඔක තමයි වැඩේ. දැන් අද උදේ ශාලාවෙත් ජනේලෙ එල්ලිලා කට්ටිය නිකන් සින්දු කිය කිය මොනවදෝ කන්න ඉල්ලනවා. ඉතින් ඒ රිලව්ම පේන්න ගන්නවා. ඉතින් ඔහොම තමයි මේක අත්හැරින්න ඕනේ. මේක නැති වුණොත් යහපත්, මේ ප්‍රශ්නේ මට ආවේ නැත්නම් හොඳයි කියලා පොඩ්ඩක් බලන්න. ඒකම නැවත නැවත එන්න ගන්නවා. ඒක නිසා අත්හැරීම කියන එක නිකන් ඒක නිකන් කරන දෙයක් වෙනුවට නිකන් වැඩි වැඩියෙන් වෙන දෙයක් කියන පැත්ත තමයි මට හිතෙන්නේ. ඒක සඳහා කළ යුත්තක් තියෙනවා. කළ යුත්ත තමයි නැවත නැවත සිහිය පිහිටවා ගනිමින් මේ ප්‍රතිපදාව කරගෙන යන්න. එතකොට දවසක අත්හැරෙනවා. ඒක වෙන්නේ ඒ ප්‍රතිපදාවේ ආනිසංශයක්, එහෙම නැත්නම් ප්‍රතිඵලයක් විදිහට. ඒකට ඉතින් ටිකක් ටිකක් ඉවසගෙන ඉවසගෙන කරගෙන යන්න තියෙන්නේ. එතකොට තේරෙනවා මේ අත්හැරිලා මේ දේවල් තවදුරටත් අදාළ නැහැ, මාව අවසන්නේ කුප්පවන්නේ නැහැ කියලා මේ වෙනස දැක දැනගන්න පුළුවන්. ඉතින් එහෙම උත්සාහයක් දිගට පවත්වමු කියලා තමයි මතක් කරන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව ගරු ස්වාමීන් වහන්ස, පර්යංකේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම ඉක්මනින්ම නොදැනීයයි. සතිය බලවත්ව පවතී. භාවනාව ආරම්භා සුළු කාලයක් විතර්ක අද්දකින්, ඉන්පසු විතක්ක රහිත නිර්වින්දිත තත්ත්වයට පත්වී කිසියම් කාලයකට පසු නැවත විතක්ක සහිත අවස්ථාවට අවදි වේ. භාවනාවට අවදි වූ විට සතිමත් බව සහ විතක්ක අද්දකිමි. මෙම චක්‍ර දෙකක් හෝ තුනක් දිනකට සිදුවේ. සමහර අවස්ථාවලදී අවදියෙන් වෙනත් වැඩකට යෙදෙන විට දෑස් විවෘතව තිබියදී විතක්ක ප්‍රපංච නැති තත්ත්වයකට පත්වී විනාඩි 3ක පමණ කාලයකට පසු නැවත පියවි තත්ත්වයට පවතී. ඔබ වහන්සේගේ උපදෙස් ඉමහත් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හෝ චක්‍ර කැරගෙනවා කියලා අත්දැකලා තියෙනවා. ඒක හොඳයි. නැත්තම් සමහර විට ඔය චක්‍රය සම්පූර්ණ වුණේ නැත්තම් හිතනවා මේ විවේකී තත්ත්වෙම දිගටම තියෙන්න ඕනේ, විතක්ක මේ දියේ ඇවිස්සලෙන්න බෑ කියලා වගේ එමෙ හිතෙන්න පුළුවන්. නමුත් මේ ලියපු කෙනා නිරීක්ෂණය කළා තියෙනවා මේ විදිහේ දවසර චක්‍ර දෙක තුන කැරකෙනවා කියලා. සමහර විට එක පරියන්කේ චක්‍ර දෙක තුන කැරකෙනවා. ඉතින් මේ චක්‍ර කැරකෙන බව දැන ගැනීමම ලොකු ජයග්‍රහණයක්. එහෙනම් තේරුම් ගත යුත්තේ තමයි මේක තැම්පත් වෙනවනේ. තැම්පත් වුණාට ඇවිස්සෙනවා. ඇවිස්සෙනවනේ, ඇවිස්සුණාට තැම්පත් වෙනවා. නැවත නැවත ඔය චක්‍ර ওই විදියට කැරකීමක් සිද්ධ වෙනවා. ඒ කැරකෙන බව දැනගනිමින් නැවත නැවත ওই ක්‍රියාවලිය හරහා යන්න. අර නිකන් අර මයින් ජායක වෙලාවකට කැළඹිලා ඇවිස්සිලා එනවා. තවත් වෙලාවකට ඔන්න තැම්පත් වෙනවා. තැම්පත් වුණාම අපි හිතනවා මේක හැමදාම තැම්පත් වෙලාම තියෙයි කියලා. නෑ, තවත් මොකක් හෝ සිදුවීමක් නිසා, අවස්ථාවක් නිසා මේක ඇවිස්සිලා අර අර විනිවිද පේන ගතිය නැති වෙලා ගිහිල්ලා අර මඩ වලින්, එහෙම නැත්නම් අර ග්ලිටර් වලින් මේක ආවරණය වෙනවා. ආවරණය වුණාම හිතනවා ඔක්කොම ඉවරයි දැන් නම්, අයියෝ වෙච්ච දෙයක් කියලා. නමුත් තව ටිකක් කියලා බලා ඉන්නකොට අන්න නොදැනීම නැවතත් අරක තැම්පත් වෙලා අර විනිවිද පේන ගතිය ඇති වෙනවා. ඔන්න ඔය දෙක අතර හුවමාරුව දකින කෙනෙක් මෙන්න මේ දෙකටම කම්පා නොවෙන හිතක් ටික ටික ඒ තැනතර ඇති වෙන්න පුළුවන්. මං කිව්වේ දෙකටම කම්පා නොවෙන කියලා. සාමාන්‍යයෙන් අර මොකද්ද ඇවිස්සුන එකට කම්පා වෙනක නම් කෙනෙක්ට හඳුන ගන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්. නමුත් මේ තැම්පත් වෙන එකට කම්පා වීම මොකද්ද කියලා ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. එතකොට තැම්පත් වීම ග්‍රහණය කරගත්තොත් ඒකත් කම්පා වීමක් වගේ තමයි. ඒක නිසා තේරුම් ගත යුත්තේ තමයි වෙලාවකට තැම්පත් වෙනවා, වෙලාවකට ඇවිස්සෙනවා. ඕකට මේ මම කරනවා, මට කවුරු හරි මේ ආරවක් කරනවා කියන එක නැතුව පොඩ්ඩක් බැලුවාම ඕක තමයි ඔය මයින් ජායකේ අතා ස්වභාවය. මටත් පොඩි කාලේ එකක් හම්බෙලා තිබුණා ඔය මයින් ජායකක්. ඒක නිකන් ලස්සන වීදුරු අඩකා අඩ අර්ධ මොකද්ද අර්ධ ගෝලයක් වගේ එකක්. ඒක ඇතුලේ ලස්සන අයිපල් කුළුණක් තියෙනවා. මේ එතකොට හෙලෙව්වහම අර අයිපල් කුළුණ වහගෙන අර ග්ලිට කුඩු යනවා, වැහිලා යනවා. ආපහු නැවතත් තැම්පත් වුණාම අන්න නැවත අයිපල් කුළුණ ලස්සනට විනිවිද පේන වටපිටාව පේන ආකාරයට මේක තැම්පත් වෙනවා. ඉතින් ඒ දවස්වල ඔය දන්නේ නැහැ මොකද්ද කියලා. නිකන් ඔහේ සෙල්ලම් කර කර ඉන්නවා, එහෙම කර කර අර කුඩු පා වෙලා යන විදිය බලනවා. නමුත් මේ දැනගෙන ඉඳියේ නැහැ මොකද්ද මේකේ අදහස කියලා. නමුත් අන්න මේ මයින් ජායකක ස්වභාවයෙන් මේ ක්‍රියාවලිය නැවත නැවත චක්‍ර කරගෙන ඉදිය දැක ගන්න පුළුවන්. දකින දකින තේරෙනවා මේක ඇවිස්සුණත් ඇවිස්සුණාමත් තේරෙනවා මේක තව සුළු වෙලාවකින් මේක තැම්පත් වෙනවා. ඇවිස්සිලා ඉන්න වෙලාවේ මේ කියන්නේ, ඇවිස්සිලා ඉන්න වෙලාවේ මේ විශ්වාසය තියෙන්නේ. ඊට පස්සේ තැම්පත් වුණාමත් දන්නවා මේක තැම්පත් වුණාට මොකද තවත් ටිකකින් නැවත ඇවිස්සෙනවා. මේ තැම්පත් වෙච්ච වෙලාවේ මේ දන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට නැවත නැවත වැඩි වැඩියෙන් මේ චක්‍ර කරකේවා ඒ යන එකට ඒ යන ක්‍රියාවලිය මම බාර ගන්නවා කියන අදහසින් දිගට යෙදෙමු.
මේයි ස්වාමීන් වහන්සේ නිරෝෂ් පුතා ඇත්ත තියෙන වාර්තා නම් ප්‍රමණයයි.
එතනම මට තව එකක් ලැබිලා තියෙනවා මේ ඉමේල් එකට මට කියවන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. අන්තිම දෙකනේ සක්මන් භාවනාව. සම්සුන්ව තනකොළ පිටියේ මත මම දකුණු වශයෙන් සක්මන ආරම්භ කළෙමි. උදෑසන තිනිවල ඇති තෙත ගතිය දෙපතුල් වලට හොඳින් දැනුනි. සක්මන මැදදීම එම සිසිලස ගතිය වෙනස් විය. විටින් විට වම් කකුල එසවන ආකාරයට සිත ගිය අතර දකුණු පාය වමට වඩා ඔසවන බවක් දැක්කෙමි. සිතවිල්ල පැමිණ අවධානය වෙනස් කළත් එය දෙස බලා සිටින විට එය නැති වී වමේ වම් පායේ පත්ලේ ස්පර්ශය දැනුනි. විනාඩි 30කින් පමණ සක්මන අවසන් විය. පරයන්ක භාවන. හුස්ම රැල්ලට හිත යොමා සිටින විට යම් නීරසකමක් ඇති විය. එය හරහා හුස්ම දෙස බලා සිටින විට නොදන්නා බවකට නිදිමතක් වැනි බවකට හිත ගොස් නැවත හුස්මට සිත ආවේය. මෙම නොදන්නා භවයේ යම් කාල වේලාවක් සිටින්නට ඇත. හුස්ම සංසිඳී තිබුණු අතරින් කිසිවක් නොදන්නා බවක් පමණක්ම දැනුනි. වරින් වර ඇස කඩා වැටි ක්‍රමයෙන් එසවුනි. මෙම නොදන්නා භව සමග ඉතිරි පැයක පමණ කාලයක් ගත වුනි. එදිනදා වැඩ කටයුතු වරින් වර සතිමත් වන වේලාවට හිතෙහි ස්වභාවය දැකීමට උත්සාහ කළෙමි. ඇතුළත කතාව ඉදිනදා වැඩ කටයුතු සමග සිදුවන බවත් දැක්කෙමි. එය බැලීමට උත්සාහ කළෙමි. සිතුවිලි වරින් වර දුරස්තව බැලීමට උත්සාහ කරන විට ඇතුළත යම් ඝර්ෂණයක් ඇති බව දුටුවෙමි. එකමනයි ස්වාමීනි.
හොඳයි. එතකොට අර අපි හිතමු අර විදිහේ අර උදේ වේලාවක මේ විවේකයෙන් මේ සක්මන් කරන වෙලාවක් ඒ පොඩි වෙලාවක් මේ විදිහට මේ පිනිබිඳු පතුල් වල ගෑවෙමින් දැවටෙමින් මේ තනකොළ පාගමින් මේ විදිහට ගමන් කරනවා. එතකොට ඔය වගේ ලැබෙන ඉඩ කඩක් සමහර විට පැය භාගයක් විනාඩි 45ක් ඒ වගේ වෙලාවක් වෙන්න පුළුවන්. අන්න මේ දවසේ සමහර විට තියෙන හොඳම වෙලාව නැත්නම් විවේකම වෙලාව මේ සක්මන් කරන වෙලාව. එහෙම නැත්නම් මේ විදියට වාඩි වෙලා ඉන්න වෙලාව. ඒ විවේකය අපිට වැදගත්. ඒ විවේකය හඳුන ගැනීම වැදගත්. එහෙම නැත්නම් අර හැල්මේ දිවීමක් නේ තියෙන්නේ. කියන්නේ අර රැට් රේස් කියන්නේ රැට් රේස් එකක් තමයි තියෙන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් ඔන්න ඒ මොකද්දෝ දිවීමක කල් ගෙවනවා. අතොරක් නැති වැඩ කටයුතු, අතොරක් නැති ප්‍රශ්න, අතොරක් නැති ක්‍රියාකාරකම්. නිරෝෂ් ඇහෙනවද?
ඔහනසේ ඇහෙන්න තු ගියා වංශේ.
ඔව් ඩිස්කනෙක්ට් වුණා. දැන් ඇහෙනවද?
දැන් ඇහෙනසෝ.
හරි. එතකොට ඒ විදියට අතොරක් නැතුව නොයෙකුත් වැඩ කටයුතු වල ක්‍රියාකාරකම් වල ප්‍රශ්න වල තමයි ගොඩ දෙනෙක් කල් ගෙවන්නේ. එතකොට එහෙම කෙනෙක්ට අපි තමු මේ විදිහේ සක්මනක් පරියන්කයක් අඳුනගත්තොත් මේ වගේ මේ උදේ වේලාවක මේ විවේකයෙන් මේ විදියට සක්මන් කරන පැය භාගයක් වෙන්න පුළුවන්. මේ විදියට වාඩි වෙලා ඉන්න පැය භාගයක් වෙන්න පුළුවන්. ඒක කොච්චර විවේකයක් මේ හිතට දනවනවද කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් පහුගිය දවසක අපි ඔය වැඩසටහන් කීපයකටම ගියා. එතන එකකට ගියා ඔය ප්‍රයිවට් කැම්පස් එකක්, ඔය මාළ බේදකුදු තියෙන එක හොරයිසන්. ඒකේ ළමයි සාමාන්‍යයෙන් 200ක් 250ක් වගේ ලොකු පිරිසක් ඇවිල්ලා සම්බන්ධ වුණා. එතකොට එළියේ කොරිඩෝවක වගේ තමයි ඒ අවස්ථාව තියුණේ. එතකොට ඒ ගුරුවරු ඒ ආචාර්ය මණ්ඩලේ කට්ටිය කියනවා මේ ළමයි සමහර වෙලාවට මේ එක්සෑම් කාලේට වමනේ කරනවා ස්වාමීන් වහන්සේ. එච්චරට මේගොල්ලෝ ස්ට්‍රෙස්. මේ කණේකවත් මේ ඇඟට මේ දිරවන්නේ නැහැ, ඇඟේ රඳන්නේ නැහැ. ඒ විදිහේ වෙහෙසකින් පීඩාවකින් තමයි මේ කට්ටිය ඉන්නේ කියලා ඒගොල්ලන්ගේ සාමාන්‍ය ඉතින් ජීවන රටාව. එතකොට අපි මේ කට්ටියට සුළු පෑක වැඩසටහනක් තියුණේ අඳුනලා දීලා මේ ටිකක් වෙලා ඇවිද්දා. ඊට පස්සේ ටිකක් වෙලා වාඩි වෙලා ඉඳියා. ඒ වාඩි වෙලා ඉන්නකොට එතන දැන් අර මේ නිකන් නැචරල් එයා කන්ඩිෂනින් තියෙන හොඳට මේ එයා ෆ්ලෝ එකක් තියෙනවා. ඒ ශාලාව හරහාම අර වැස්සත් එක්ක මහා හුලම්පාරක් හමාගෙන යනවා. ඒ හුලම් පාරට එතන තියුණු වෙසක් කූඩු වල අර රැලි කපපු රැලි ඒවා හෙලවෙනවා. ඊට පස්සේ අර ඒ ශාලාවේ තියුණ මොනවදෝ නිකන් අර මහා නිකන් යකඩෙන් වගේ හදපු නිකන් පාවෙන බකට් වගේ ටිකක් හෙලලා තියුණා. ඒක නම් මේ වෙසක් වලට හදපු එකක් නෙමෙයි, ශාලාවේ දිගටම තියෙන එකක් මං හිතන්නේ. ඒතකොට ඒක නිකන් අර අර හුලඟට නාද දෙන අර සීනුවක් වගේ මේ බකට් ටික වගේ ඒවා ටික පොඩි පොඩි අර මෙටල් සද්දයක් කරමින් මේ හුලඟට එහාට මෙහාට පැද්දෙනවා. අර එකිනෙක වදිනවා. ඊට පස්සේ මේ කට්ටිය ওই විදියට ওই වගේ වෙලාවක අර වැස්සේ සද්දේ, හුලඟේ සද්දේ, මේ වෙසක් කූඩු වල සද්දේ, මේ සීනු වල සද්දේ මේ විදියට ටිකක් වෙලා වාඩි වෙලා ඉඳියා. ඉතින් වාඩි වෙලා ඉන්නකොට පේනවා අර විනාඩි 15ට 20ට උනත් අර දරුවන්ගේ මූණු පවා වෙනස් වෙන ආකාරය මුලින් නිකන් අර සැකසිත අතතිගත තත්වයකින් තමයි පටන් ගන්නෙ. නමුත් ටිකක් වෙලා යනකොට අර මූණේ පවා මේ ඒ හැඟීම් ඉරියව් වෙනස් වෙනවා, එක්ස්ප්‍රෙෂන්ස් වෙනස් වෙනවා. එතකොට මේගොල්ලන්ට මේ ඉවරේලා මං කිය බලන්න අපි මේ ටිකක් වෙලා වාඩි වෙලා ඉඳියා. අපිට මේ හුලඟ දැනුණා, මේ වෙසක් කූඩු වල සද්ද දැනුණා, මේ සීනු වල නාදය ඇහුණා, මේ වැස්සේ සද්ද ඇහුණා. ඒ අතරේ නැවත නැවත උස්ම වැටෙනවා. ඒ අතරේ නැවත නැවත මේ හුළඟගේ දැවටෙන ආකාරය දැනෙනවා. එතකොට එන්නේ විවේකෙත් එක්ක පොඩි වෙලාවක් ඉන්න පුළුවන් නම්, ඒ විවේකය පොඩ්ඩක් බාර ගන්න පුළුවන් නම්, අර දිවීම වෙනුවට පොඩි වෙලාවක් නවතින්න පුළුවන් නම්, එන්නේ ඒක තමයි මේ ක්‍රමවේදය, ඒක තමයි මේ පුහුණුව. හරි. ඒකයි අර උදේ පාන්දර මේ පිනිබින්දු අතරින් මේ තනකොළ අතරින් මේ විදියට ඇවිදගෙන යනකොට ඒ ලැබෙන විවේකය, ඒ සුළු වේලාව බොහොම මේ අගය කළ යුතු වේලාවක්, දවසේ නවතින්න ලැබිලා තියෙන වේලාවක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එන්නේ විදියට නැවත නැවත මෙන්න මේ විවේකය බාර ගන්නා සුළුව මේ මට විවේක වෙන්න ලැබිලා තියෙන වෙලාව, මේ සක්මන් වෙලාව මට මේ විවේක වෙන්න ලැබිලා තියෙන වෙලාව, මේ පරියංක වෙලාව කියලා අන්නේ විවේකය බාර ගන්න අසලුව දිගට දිගට කරමු. ඒකම ඇති ඒ නැවැත්ම ඒ විවේකය බාර ගැනීමම ඇති. ඊට පස්සේ තේරෙනවා එහෙම කරන්න කරන්න අනේ එදිනෙදා ජීවිතේ කොතෙකුත් වැඩ කටයුතු වල ඇදිලා ඉන්නවනේ. එදිනෙදා ජීවිතේ ඒ ඇතුළත කතා විවිධ ප්‍රශ්න ගැටලු මේ දේවල් මතුවුණත් අර එදිනෙදා ජීවිතේ තුලත් අර විදිහේම විවේකයක් ටික ටික රැකෙන්න පටන් ගන්නවා. අර පමණ නැති වුණත් එච්චර ප්‍රබල විදියට නැති වුණත් යම් විදියක විවේකයක් රැක ගන්න පුළුවන්. යම් විදියක ඒ විදිහේ විවේක මනසක් දිගට පවතිනවා කියලා දැක දැනගන්න පුළුවන්. ඉතින් ඒකම තමයි අවශ්‍ය වෙන්නේ අපේ ජීවිතවලට. මොකද්ද අප්පා මේ ජීවත් වෙලා ඇති වැඩේ? අර විදියට වමනේ කරගෙන කණ එකක් අදිරවන්නේ නැතුව, නිින්දක් ගන්න නැතුව ඒ ඉගෙනීම් කටයුතු කරන්න එපා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ වැඩ කටයුතු කරගන්න තම තමුන්ගේ ඒවා අවශ්‍ය දේවල්. ඒක ගැටලුවක් නැහැ. නමුත් අර එහෙම වැඩක් තියනවාද? ඊට පස්සේ ওই මීපේ තියෙනවා තව කැම්පස් එකක්. මේ රටවටේ අලුත් අලුත් කැම්පස් ටිකකුත් හොයාගත්තා තියෙන. ඒකේ කට්ටිය කියනවා ස්වාමීන් වහන්ස සතියයි හරියටම මේකේ සෙකන්ඩ් ඉයර් ළමයේ ගිහිල්ලා හයිවේ අර ක්‍රොස් ඕවර් එකකින් හයිවේ එකට පැනලා වාහනයක් එන එල එල මේ එනකන් බලලා වාහනයක් ඉලක්ක කළාම පැනලා තියෙන්නේ මේ මලගේ ඉවර වෙලා දැන් සතියයි. ඒගොල්ලෝ බැජ් එකේ කට්ටිය තමයි මේ ඉන්නේ. හරි. ඉතින් අම්මා තා මේ දොස්තර කෙනෙක්, තාත්තා ඉංජිනේර් කෙනෙක්, අන්න දෙමාපිය වහන්ඩා වැළපෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. අනේ අඩුම ගානේ පැනපන් මේ වෙන එකට කරදරයක් නොවෙන්න. අර යන මිනිහත් අමාරුවේනේ. ඉතින් වාහනේ මේ ලෝකනේ යන එක මං කියන්නේ. ඌත් අමාරුයි. ඊට පස්සේ මේ අකා ගිහිල්ලා ඔහම හැප්පිලා ඕකේ මලාම අර මනුස්සයාට ජීවිත කාලෙට ට්‍රෝමා සමහර වෙලාවට. මේ මෙහෙම දෙයක් වුණානේ, මෙහෙම දෙයක් මං අත්දැක්කනේ, මේ විදියට මේ මේ තරුණයා මේ දරුවා මේ විදියට මගේ වාහනේ හැප්පිලා මේ මේ නැති වුණානේ කියලා ඒ මනුස්සයා තමාරුයි. ඉතින් ඒ වගේ වටපිටාවකට, ඒ වගේ ලෝකයකට තමයි අපි වැඩි වැඩියෙන් ගමන් කරන්නේ. ඉතින් ඒකින්ද බලන්න තම තමුන්ගේ විවේකයක් රැකගත්තොත් යහපත්, තම තමුන්ගේ විවේකයක් අඳුනගත්තොත් යහපත්. එහෙම නැත්නම් ඉතින් අර වගේ ඉර නමක් වැඩි ඈතක නොවෙන්න පුළුවන්. මම හිතන්නේ අපි කවුරු කවුරුත් නිකන් ලොරි ටෝක් දුන්නට වැඩි දුර නෑ, නිකන් කන ගණ ගාවින් ගිහිල්ලා තියෙන්නේ සමහරවිට බැලුවොත්. ඉතින් ඒක නිසා තම තමුන් ඒ විදිහ විවේකයක් රැකගත යුතුයි. ඒ රැකගෙන ඉතුරු වැඩ කටයුතු ටික කරගන්න. ඒවා නවත්තන්න ඕනේ නෑ. නමුත් මේ 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 ජීවිතේ රැකගෙන, මේ විවේකයේ රැකගෙන, මේ ශරීර සෞඛ්‍ය රැකගෙන ඒ වැඩ කටයුතු කරන්න බැරි කමක් නෑ. ඉතින් ඒකින්ද මේ සක්මනේ පරියන්කේ එයත් දකින විවේකෙම අන දවසක එදිනෙදා ජීවිතේ දිහාවටත් ටික ටික ගැලපෙන්න පටන් ගන්නවා. ඒ සඳහා දිගට දිගට ඔය සක්මන් කරන වෙලාව, පරියන්ක වෙලාව අගේ කරන් පුරුදු වෙන්න. ලොකු දෙයක් කරන්නත් නැහැ. අර වෙසක් කූඩු ටික උලඟට හෙල්ලෙනවා. මේ ඇඟේ දැවටි දැවටි මේ හුලඟක් හමනවා. ඈතින් අර වැස්සේ සද්දේ අපේ කනට ගැටෙනවා. අර සීනුවල හඬ නැගෙනවා. නැවත නැවත හුස්ම වැටෙනවා. නැවත නැවත හිතවිලි ඇවිල්ලා යනවා. ඔක තමයි මේ වර්තමාන මොහොත. ඔක තමයි ඔය අපි විට්නස් කරන මිරැකල් එක. වෙන මොකුත් අමුතු මැජික් එකක්, ජිල් මාට් එකක් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ වර්තමාන මොහොතේ මේ විට්නස් කරන මිරැකල් එක. අන්න ඒ විවේකයේ සරලත්වයට බැස ගන්න කියලා අපි කියමු.
එතුමනයි ස්වාමීන් වහන්ස, එහෙමනම් අවත සභාවට ඉදිරිපත් කරන්න වෙලාවක් නම් නැහැ. අද මම හිතන්නේ 10 වෙලක් සභාවක් ඉවරයි. එහෙමනම් අද දවසේ දෙවනි භාගය ආරම්භ කරන අවස්ථාවේ සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තණ්හා යෝගේන සංයුත්තා රතචිත්තා භවා භවේ තේ යෝගයුතා මාරස්ස අයෝගක්ඛේමිනෝ ජනා සතා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ යෝච තන්නං පහන්ත්වාන විත තණ්හා භවා භවේ තෙවේ පාරංගතා ලෝකේ යේ පත්තා ආසවක්ඛයන්ති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, එතකොට අද දවසෙත් අපිට යම් කිසි ගාථා කීපයක්, සුළු දේශනාවක් කොටසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ ඉදිරිපත් වෙච්ච කොටස ඉදිරියෙන් තියාගෙන අපි බලමු මේ අද දවසේ භාග්‍යතුන් වහන්සේ අපිට ගෙනහැර දක්වන්නේ මොකද්ද, ඒක අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවන්, සමීප කරගන්න පුළුවන් ආකාරය මොකද්ද කියලා. එතකොට මෙන්න අද දවසේ හඳුන්වලා දෙන්නේ මේ තණ්හාව. තණ්හාව කොටස් තුනකට බෙදලා හඳුන්වලා දෙනවා. තණ්හාව කියන මාතෘකාව යටතේ තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් ඔය තණ්හාව කියන දේ අරගත්තොත්, මේ තණ්හා කියන වචනේ ස්ත්‍රීලිංගික වචනයක් විදිහට තමයි සඳහන් කරන්නේ. සිබ්බණී කියනවා, මැහුම්කාරී කියනවා, එහෙම නැත්නම් තණ්හා කියලා හඳුන්වනවා. මෙන්න මේ නැවත නැවත මේ ක්‍රියාවලිය අලෝණ බඳින ස්වභාවයක්, මේක දිගට පවත්වාගෙන යන ස්වභාවයක් මේ තණ්හා කියන වචනේ තුල තියෙනවා. ඊළඟ සමහර විට ඔය කියන්නේ තණ්හා ද්විතියෝ පුරිසෝ කියලා, මේ තණ්හාව දෙවන්නා කරගෙන, තණ්හාව තමයි මේ ගමනට දෙවැනි පුරුෂයා, දෙවැනි තැනැත්තා. තණ්හාව දෙවන්නා කරගෙන මේ විදිහේ දීර්ඝ සංසාරයක සැරිසරනවා කියලා කියනවා. තණ්හා ද්විතියෝ පුරිසෝ, මෙන්න මේ තණ්හාව දෙවැනි පුරුෂයා කරගෙන අපි හිතනවානේ මෙයා තමයි දෙවන්නා මගේ, අරයා තමයි දෙවන්නා මගේ, මෙයා ඉඳියොත් මගේ ජීවිතේ සාර්ථකයි දෙවන්නට. ඔහොමනේ ඔය ඒ දවස්වල සැලසුම් හදන්නේ අර පෙම් කරන කාලේ. නමුත් අන්න ටික 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 කල් ගෙවාගෙන යනකොට තේරෙනවා මේ කී පුද්ගලයා නෙමෙයි නියම දෙවන්නා, එව නැත්තම් මේ තැනැත්තා නෙමෙයි නියම සහකරු, ඒ වෙනුවට මෙන්න මේ සංසාරයක් පුරාවට එන දෙවැන්නෙක් ඉන්නවා. නිකන් අර අත්ඇල්ලගෙන යනවා වගේ මේ ගමන අරගෙන යන කෙනෙක් ඉන්නවා. එයාව තමයි මෙන්න මේ තණ්හාව තමයි දෙවැනි පුරුෂයා, දෙවැනි තැනැත්තා, සහායක දැනීට ඉන්නේ තණ්හාව තමයි. අන්න එහෙම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහේ දෙවැන්නෙක් සහිතව මේ දුර දුර සංසාරයක් අපි ගමන් කරන නිසාම අන්න ඒ ප්‍රශ්නේ, ඒ ගැටලුව විසඳීම තමයි අපේ ප්‍රමුඛතාව වෙන්නේ. එහෙම නැතුව මේ ජීවිතේදී හම්බ වෙච්ච දෙවැන්නෝ සමහර විට අතහැරලා ප්‍රතික්ෂේප කරලා මේ ඊට වැඩිය එහා ගියපු මේ ප්‍රශ්නේ, එහෙම නැත්නම් මේ නියම දෙවැන්නා හඳුන ගැනීමේ ප්‍රශ්නේ සඳහා යොමු වෙන්න කියන ආරාධනාව බුදුරජාණන් වහන්සේ අපිට සිද්ධ කරනවා. සාමාන්‍ය අපිට හිතෙනවානේ මේ ජීවිතේ හම්බ වෙන පුද්ගලයෝ මෙයාව අතහැරලා යන්න බෑ, නැත්නම් මේගොල්ලන්ගේ යහපත සලසන්න ඕනේ, මේ ටික කෙරෙන්න ඕනේ, මේ කට්ටියට මට දීපු පොරොන්දු තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අදහස් එන්න පුළුවන්, මේ වගේ කීම් තියෙනවා කියලා අදහස් එන්න පුළුවන්, මේ යුතුකම් තියෙනවා කියලා අදහස් එන්න පුළුවන්. නමුත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව, එහෙම නැත්නම් මේ කොහොමද අර අලුත උපන් කුමාරයා දාලා ගියපු එක ජස්ටිෆයි කරන්නේ, ඒක සාධාරණීකරණය කරන්නේ කොහොමද? අර නෝනාව ඒ දරුවෙකුත් එක්ක අතහැරලා දාලා ගියපු එක සාධාරණීකරණය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ වෙන කෙනෙක් ඒ විදිහේ දෙයක් සිද්ධ කරනකොට භාග්‍යතුන් වහන්සේ උදාන වාක්‍යයක්, සතුටු වාක්‍යයක් කියන එක සාධාරණීකරණය කරන්නේ කොහොමද? දැන් අර කියනවනේ අර සංගාමජී කියලා හාමුදුරු කෙනෙක් නෝන ඇවිල්ලා අර ළමයාව ඉස්සරහන් තියලා මෙන්න ඔයාගේ දරුවා මේ ඔයාව පෝෂණය කරන්න මාව බලා ගන්න කියලා කියනවා. ගණන් ගන්නෑ මේ හාමුදුරු. ඊට පස්සේ එන ඔන්න ඕන එකක් කරගන්නේ කියලා ළමයාව අතහැරලා යන්න යනවා. ඉතින් ළමයා දාලා ගියා කියලා ළමයා දිහා බලන්නෙත් නැහැ. ඊට පස්සේ ඈත තියා බලා ඉඳලා ගෑණිය ආපහු හොරෙන් මේ මිනිහට කිසිම මේ හදානුකම්පාවක් නැහැ කියලා ආපහු ළමයාත් අරගෙන පිට වෙලා යනවා. ඉතින් මේක බලයින්දී බුදුහාමුදුරුවෝ කියනවා පීතිවාක්‍යයක් කියනවා, සංගාමජී ඇත්තටම සංගාමයේ දිනුවයි කියනවා. මේ සංගාමජී නමත් හැබැයි දැන් නම් ඇත්තටම සංගාමයේ දිනුවා කියන අදහසින් ප්‍රකාශ කරනවා. එතකොට මේ වගේ පීතිවාක්‍යයක් කියන එක කොහොමද අපි ජස්ටිෆයි කරන්නේ, අනුමත කරන්නේ? අර විදියට අලුත් උපන් දරුවව දාලා ගියපු එක, නෝනාට නඩත්තු දෙන්නේ නැතුව අතහැරලා ගියපු එක කොහොමද අනුමත කරන්නේ කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. එතකොට මේ එහෙම නැත්තම් දෙමව්පිය පෝෂණය කරන්න මට තියෙනවා, මේ දෙමව්පිය පෝෂණය නොකර ඒක මග ඇරලා යන්න ගියා. අම්මල තාත්තල වුණත් කියනවක නිකන් මේ අපි මේ ඔක්කොම කරේ අපිට වයසට ගියාම බලයි කියලා බලාපොරොත්තු වීම. ඒ වචනේ කියනවා. ඒ කියන්නේ මොකද්ද? මේ ඔය ඒ ගනුදෙනුව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ගනුදෙනුව ඒ ආකාරයෙන් පෝෂණය කරේ නැත්නම්, ඒ ආකාරයෙන් ඉෂ්ට කරේ නැත්නම් අන සමාජයේ නිග්‍රහයක් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට මොනවදෝ මේ ජීවිතයේදී හම්බුණු දෙවැන්නෝ ගැන අපි ලොකුවට අපේක්ෂා සහිතව, ලොකු බලාපොරොත්තු සහිතව, අපේ යුතුකම් වගකීම් ඉටු කළ යුතුයි කියන අර ලෝක සම්මත වටිනාකම් සහිතව කටයුතු කරද්දී භාග්‍යතුන් වහන්සේ ඊට වැඩිය දෙයක් දකින නිසාම තමයි මේ දේවල් වලට නිග්‍රහ කරමින්, මේ දේවල් ලාමකයි කියලා ප්‍රකාශ කරමින් නැවත නැවත මෙන්න මේ නියම දෙවැනි පුරුෂයා අඳුන ගන්න, නියම දෙවැන්නා එක්ක ගනුදෙනුව විසඳ ගන්න කියන ආරාධනාව අපිට සිද්ධ කරන්න. සාමාන්‍ය ඔය මොන බැඳුම් බැඳගෙන ඉඳියත් අන්තිමට මලාට පස්සේ ඔය කතන්දර මුකුත් නැහැ. මේ එහෙම නිකන් ගමනක් නෙමෙයි මේක. දැන් ඔය බුත්තානුමෝදනා එහෙම කරන්න ගියහම අමුතුම හරි ජොලි වාක්‍ය තියෙනවා අප්පා. ඒක ඉතින් ජොලි කියලා නැතුව ෆුල් සීරියස් කියවන්න ඕනේ අර අහගෙන ඉන්න පිරිසට. කෙසේ නමුත් අමුතුමතු වාක්‍ය තියෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ අපේ අම්මා, මේ අපේ තාත්තා, මේ අපේ මුත්තා, මේගොල්ලන්ට මේ විදියට පින් දීලා, මේ විදියට මේ අපි එක්කම මේ ඊළඟට නැවත උප්පත්ති ලබන්න ඕනි. නිකන් මගේ දරුවෙක් වෙලා නැවත උප්පත්ති ලබන්න ඕනි. මේ දරුවොත් අපේ ඥාතියෝ තමයි, කල්මල ගිය ඥාතියෝ තමයි කියලා නිකන් මේ විදියට මේක නිකන් හොඳට නිකන් අර එකතු කරගෙන කිසි අඩුපාඩුවක් නැතුව අටෝගෙන යන්න කල්පනා කරනවා. කල්පනා කරනවා එහෙම කතන්දරයක් නෑ ඔය මලහට පස්සේ කොහේ ගිහිල්ලා වැටෙනවද දන්නේ. ඒ වැටුණාට පස්සේ ආයේ මේ කලින් කවුද අදාළ නෑ. අදාළ නෑ. එහෙම එකක් නෑ. හරි. ඒක නිසාමද කොහෙද බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ දිහා බලලා කියනවා මේ මව් නොවින කෙනෙක් හොයාගන්න හරි අමාරුයි මේ ලෝකෙ. එච්චරට දිග සංසාරයක් මේ පියෙක් නොවුණු කෙනෙක් හොයාගන්න අමාරුයි අපි අපිට. එච්චරට දිග සංසාරයක්. ඒතකොට එහෙම දිග සංසාරයක් එහෙම නියම දෙවැන්නෙක් දෙවැනි පුරුෂයෙක් ඉඳිද්දී අර తాවකාලික බැඳුම් මේ ජීවිතේදී හදාගත්ත බැඳුම් ඒවා එච්චර වටිනකමක් නැහැ. ඒවට එච්චර බරක් තියන්න එපා කියන මතක් කිරීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන්නේ මන් අර ඈත දුර සංසාරේ පේන නිසා. පේන නිසා. පේන්න පේන්න තේරෙනවා මේ මොනවා අටවගෙන ගියත් අර නිකන් මේ හිත නිවෙන කතා වගේ තමයි. මේ යන්තම් මොනවා හරි කරගෙන අමුතු කතන්දරයක් කරගෙන ඔයයි මමයි අපි දෙන්නා ඊළඟ ජීවිතේදීත් මෙහෙමම ඉපදෙමු, මේ විදිහටම කටයුතු කරමු, මේ විදිහටම පෙමින් වෙලෙමුයි කියලා අනේ මොකද්දෝ අර හිත නිවන කතාවක් හදාගෙන කල් ගෙවනවා. නමුත් ඇත්ත යථාර්ථය ඊට වැඩිය බොහොම කටුකයි. ඇත්ත යථාර්ථය ඊට වැඩිය බොහොම වෙනස්. ඔය පෙම් කරනකොට කියන කතාව වගේ නෙමෙයි. අර නිකන් අර පේමවන්තේ කියනවා අපි දෙන්න ඈත නිකන් කන්දක් උඩ පොඩි පැලක් අටවගෙන මේ විදිය නිකන් මිළු ලෝකෙම වෙන් වෙලා මේ විදියට මේ ජීවත් වෙමු කියලා. එතකොට කෙල්ල අහනවලු, එතකොට මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නේ කවුද? ඈ මේ 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 ජීවත් වෙන්නේ කොහමද? එලා අහනවලු. ඒක තමයි වැඩේ. ඈ අර විදියට ඈත කන්දක් උඩ පැලක් අටවගෙන මේ මුළු ලෝකෙම වෙන් වෙලා අපි දෙන්නගේ ඒ සහයෝගයෙන් සංයෝගයෙන් යුත්තව අපි ජීවත් වෙමු කියලා මොන මොනවදෝ සැලසුම් හදනවා. ඒවා ඉතින් ඔක්කොම අහෝසි වෙලා යනවා අර විදියට මරණ මොහොතේදී. අහෝසි වෙලා වෙන කොහෙදෝ අමුතු තැනකට, සමහර විට බොහෝ අප්‍රසන්න තැනකට ගිහිල්ලා ඇදගෙන වැටෙනවා. එතන වැටුණහමත් එතනත් මොකක් හරි හිත නිවන කතාවක් හදාගන්න ඇති. මේ යමපල්ල මෙච්චර කරදර කරාට මෙයාට මෙයා නිකම් මට මොකද්දෝ පේමෙකුත් තියෙනවා. නිකම් මට නිකං ආදරයටද ගොහෙද මෙච්චර මේ වද දෙන්නේ කියලා. එහෙත් ගිහිල්ලා මොකක් හරි හිත නිවන කතාවක් හදාගන්න ඇති සමහර විට නේ. එහෙමත් ඇති. නිකං මේ යමපල්ල මෙච්චර දුක් දෙන්නේ නිකං මේ අර තරහා නිකං අර පේමේ තියෙන කට්ටිය ඔය කොල්ලෝ එහෙම ඉන්නේ. ඈ ඒ කෙල්ලට කැමැත්ත තියෙනවා. ඒක නිසා මේකිටම වද දෙනවා. එහෙම නිකං ඔය යාළුවෝ අතර එහෙම ඔය තියෙනවානේ ඒ වගේ කියලා හිතනවා ඇති. ඒකටත් මොකක් හරි කතාවක් හදාගන්න ඇති. මේ පේමෙන්ට තමයි මට මෙච්චර වද දෙන්නේ. මාවම මෙහෙම ඉලක්ක කළා. මෙහෙම කරන්නේ පේමයක් තියෙනවා ලොකුවට කියලා. එතනත් මොකක් හරි වගේ කතාවක් හදාගන්න ඇති. එතනත් සමහර විට දෙවැන්නෙක් හදාගන්න ඇති. ඉතින් ওই විදිහේ අමුතු මුලාවක තමයි මේ මිනිස්සු බොහෝ දෙනෙක් මේ සත්‍ය බොහෝ දෙනෙක් ඉන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේට ඊට වැඩි දුරක් පේන නිසාම කියනවා ඔය බන්ධන බන්ධන නෙමෙයි, ඔය දෙවැන්නෝ දෙවැන්නෝ නෙමෙයි. ඔවා නිකම මේ අම්බලමේ හම්බුෙච්ච කවුදෝ. අම්බලමක රැක නතර වුණාම එදා අම්බලමේදී හම්බුන කෙනෙක් තමයි ඔය දෙවැන්නා විදිහට සලකන්නේ යන්නේ. එදා අම්බලමේ හම්බෙච්ච කෙනෙක්ට දීපු පොරොන්දුවක් ගැන තමයි ඔබ ඔච්චර තැවෙන්නේ. ඒ වෙනුවට මෙන්න ඉන්නවා නියම දෙවැනි පුරුෂයා, තණ්හා ද්විතියෝ පුරිසෝ. මෙන්න මේ තණ්හාව දෙවැන්නා කරගෙන මේ විදිහේ දීර්ඝ සංසාර ගමනක් ගමන් කරමින් තමයි මේ පුද්ගලයා ඉන්නේ. එතකොට එන්නේ ඒ මතක් කිරීම බුදුරජාණන් වහන්සේ අපිට සිද්ධ කරනවා. ඒ මතක් කිරීම කරනකොට අනිත් දේවල් ඔක්කොම අදාළ නැහැ. ඒ දේවල් ඔක්කොම අහෝසි වෙලා යනවා. ඒ වටිනාකම් ඔක්කොම අහෝසි වෙලා යනවා. මේ ලෝක සම්මත වටිනාකම් තියෙන. ඒ දේවල් ඔක්කොම නිකන් අර ශුන්‍ය වෙනවා. අදාළ නැහැ. තවදුරටත් අදාළ නැහැ. ප්‍රයොරිටීස් වෙනස් වෙනවා. ඒනේ වෙනස තමයි බුදුරජාණන් වහන්සේගේ ආරාධනාව. මේ ප්‍රයොරිටීස් වෙනස් කරගන්න. ඔය අම්බලමේ හම්බෙච්ච කට්ටියවත්, අම්බලමේ රැයක ගත කරනකොට වෙච්ච පොරොන්දුවක්වත්, අම්බලමේ රැයක ගත කරනකොට වැරදිලා කියවෙච්ච වචනයක්වත් ඕවා නෙමෙයි අදාළ. ඒ වෙනුවට ඊට වැඩිය දුර ගමනක්, ඊට වැඩිය බරපතල ක්‍රියාවලියක් මේ තුල තියෙනවා. එන්නේ නියම බර තබන්න කියන ආරාධනාව තමයි මේ සිද්ධ කරන්නේ. ඒ ආරාධනාව සිද්ධ කරපු ගමන් ඔන්න තණ්හා ද්විතියෝ පුරිසෝ. මෙන්න මේ සංසාර ගමන පුරාවට දෙවැන්න වෙන කෙනා මේ තණ්හාව තමයි මේ අත්වැල් අල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ. එයා තමයි නියම දෙවැනි පුරුෂයා කියලා සඳහන් කරනවා. හරි. එතකොට සාමාන්‍ය ඕක භාග්‍යතුන් වහන්සේ නිකන් අර චතුරාර්ය සත්‍ය විදිහට දේශනා කරනකොට ඔය සාමාන්‍ය කෙටි වචන හතරකින් කියනවනේ, දුක්ඛ සමුදය නිරෝග නිරෝධ මග්ග. ඔහොම තමයි කියන්නේ. මේ දුක සමුදය හේතුව නිරෝධය මාර්ගය. ඔන්න ඒ විදිහ වචන හතරකින් කියනවා. එතකොට මේ දුක්ඛ කියනකොට තියෙන්නේ පරිඤ්ඤයන්ති, පිරිසිඳ දැනගන්නවා කියන අදහස තමයි තියෙන්නේ. සමුදය කියනකොට පහතබ්බන්ති කියලා ප්‍රකාශ කරනවා. නිරෝධ කියනකොට සච්චිකා තබ්බන්ති කියලා ප්‍රකාශ කරනවා. මග්ග කියනකොට භාවේ තබ්බන්ති කියලා ප්‍රකාශ කරනවා. ඔන්න ඒ විදිහට සරලව මේ එක එක වචනයකට එරෙහිව කළ යුත්තක් ගැන හැර දක්වනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ගැන දන්න කවුරු කවුරුත් දන්නවා. මෙතන මේ සමුදය කියන දේට, එහෙම නැත්නම් මේ හේතුව, දුක, දුකට හේතුව දුක නැති කිරීම මාර්ගය, ඔයම කියනකොට අර හේතුව, දුකට හේතුව කියන එකේදී තණ්හාව තමයි ගෙනහැර දක්වන්නේ. තණ්හාව තමයි. තණ්හාව ගෙනහැර දක්වලා තණ්හාව යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభి నందిని సేయతి దం కామ తన్నా భవ తన్నా విభవ తన్నా. මෙන්න මේ විදිහට තණ්හාව ගැන ලොකු දීර්ඝ විවරණයක් පැහැදිලි කිරීමක් කරනවා. මෙන්න මේ විදිහේ ස්වභාව ඇති මෙන්න මේ තණ්හාව, මේ විදිහට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කොටස් තුනකට කැඩෙනවා කියලා දීර්ඝ පැහැදිලි කිරීමක් විවරණයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට එහෙම සිද්ධ කරලා අන්න දෙවනියට කියන්නේ මොකද්ද? මේක පහතබ්බන්ති, ප්‍රහාණය කළ යුතුයි, මේක නැති කළ යුතුයි කියන අදහසින් තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට නැති කිරීම ගැන කියනකොට කියනවා සච්චිකා දබ්බන්ති, මේක සාක්ෂාත් කළ යුත්තක්. ඒ කියන්නේ තණ්හාව නැති කළ යුතුයි, තණ්හාව නැති කිරීම සාක්ෂාත් කළ යුතුයි.
හරි,
එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ අර මග්ග, එහෙමනම් ඒ සාක්ෂාත් කරන්න යන මාර්ගය ගැන කියනකොට කියනවා භාවේ තබ්බන්ති, නැවත නැවත පුහුණු කළ යුතුයි, පුරුදු කළ යුතුයි. එතකොට මෙන්න මේ භාවේ තබ්බන්ති කියන එකේ තමයි අපි ඉන්නේ. මේ විදිහට තම තමුන්ගේ මට්ටමින් තම තමුන් මේ පුහුණුවක් කරනවනේ. අඩුම ගානේ පුහුණුවක් කරන්න ඕනේ කියලා හරි තාගෙන ඉන්න කට්ටියකුත් ඇති මෙතන. එහෙම හරි කමක් නැහැ. ඉතින් මොන මොනවා හරි අපේ අපේ ප්‍රමාණයට මෙන්න මේ මාර්ගය පුහුණු කරමින් තමයි මේ ඉන්නේ. හරි, එතකොට මාර්ගය පුහුණු කරනකොට මොකද්ද මේ භාවේ තබ්බන්ති? මේක නැවත නැවත පුරුදු කරනවා, භාවිත කරනවා, බහුලීකත කරනවා. ඒකේ තමයි මේ ඉන්නේ. එතකොට මොකද්ද ඉලක්කය? අන්න අර තණ්හාව පහා තබන්න තමයි ඉලක්කය. ඒක සාක්ෂාත් කරගන්න යන මේ ගාමනක තමයි ඉන්නේ. ඒ සඳහා කළ යුත්ත විදිහට පෙන්වන්නේ මොකද්ද? මේ මාර්ගය, එහෙම නැත්නම් මේ පුහුණුව නැවත නැවත භාවිත බහුලීකත කරන්න. ඒ තමයි ක්‍රමවේදය. එහෙම නැතු මේ තණ්හා කියන වචනෙන් අල්ලලා තණ්හාව නැති කරන්න දැඟලුවයි කියලා එහෙම නැති වෙන එකක් නෙමෙයි ඕක. ඒ වෙනුවට නැවත නැවත මේ සිහියක් පිහිටවා ගන්නවා. සිහියක් පිහිටවා ගැනීමේ ෂණ මාත්‍රකින්ම අපි හිතමු යම් කිසි අර බැල්මේ වෙනසක් වෙනවා. වෙනදා මේකට අහු වෙලා, වෙනදා මේකේ ගොදුරක් වෙලා යන මේ තැනැත්තා අන්න පොඩ්ඩක් මේක දිහා බාහිරින් ඉඳගෙන බලනවා වගේ පොඩි මොහොතකට, සුළු මොහොතකට බලනවා. එක හුස්මක් බැලුවා කියන්නකෝ. එක හුස්මක් බැලුවහමත් ඒ සුළු මොහොතකට අන්න අර මාර්ගයක් වැඩුවා වෙනවා. එක පියවරක් අවදිව දැනගත්තොත් සුළු මොහොතකට අන්න ඒ මාර්ගය වැඩුවා වෙනවා. වෙනදා මේකේ මුලා වෙලා අහු වෙලා ගියපු මේ තැනැත්තා එක හුස්මකට මේකට අහු නොවි මේක දිහා බැලුවා. එක හුස්මකට මේක පෝෂණය නොකර මේක දිහා බැලුවා. එක බත් කටකට මේක පෝෂණය නොකර මේක දිහා බැලුවා. එක වතුර උගුරකට මේක පෝෂණය නොකර මේක දිහා බැලුවා. අන්නේ බැල්ම තමයි මේ දියුණු කරන්නේ. එතකොට මේ විදියට භාවිත කරනකොට මොකද වෙන්නේ? ටික 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 අන්න වෙනදා පෝෂණය වෙන, වෙනදා තව තව අඩුමු කුඩුම එකතු වෙවි යන, වෙනදා තව තව ප්‍රබල වැඩෙන මේ තණ්හාව ඔන්න ටික 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 අර විදිහේ පුහුණුවක අනුග්‍රහයෙන්, පුහුණුවක ආශිර්වාදයෙන් ටික ටික පෝෂණය නොවන පැත්තට ගමන් කරනවා. ප්‍රහීන වෙන පැත්තට ගමන් කරන ක්‍රමවේදය තමයි මේ තියෙන්නේ. මේ මාර්ගය නැවත නැවත භාවිත බහුලීකත කළ යුතුයි. භාවේ තබ්බන්ති කියලා කියන්නේ අරව ඔක්කොම නිකන් ප්‍රහාණය කරන්න ඕනි, නැති කරන්න ඕනි කියලා හිතුවාම ඉතින් ඒක නිකන් අමුතු ඉලක්කයක්, ඈත තියෙන ඉලක්කයක්. තණ්හාව නැති දවසක් ගැන කතා කරනවා. මේ තණ්හාව නැති ස්වභාවයක් ගැන කතා කරනවා. පහා තබ්බන්ති, මේක ප්‍රහාණය කරපු දවසක්, ප්‍රහාණය කළ යුතුයි කියන අදහසින්. ඒ සච්චිකා තබ්බන්ති, ඒ වගේ තත්ත්වයක් සාක්ෂාත් කරගත යුතුයි. කවදාද දන්නේ, බොහෝ ඈතයි වගේ ඒ ඉලක්කේ. ඒකයි කියන්නේ සච්චිකා තබ්බන්ති, මේක සාක්ෂාත් කළ යුතු දෙයක්. හරි, හැබැයි අන්න අපේ ජීවිතවලට ලං වෙන්නේ මොකද්ද? මෙන්න මේ භාවේ තබ්බන්ති. මේ මාර්ගය නැවත නැවත වඩන, පෝෂණය කරනවා. ඒ මාර්ගය නැවත නැවත වැඩීම, පෝෂණය කිරීම ඈත ඉලක්කයක් නෙමෙයි. ඒ වෙනුවට මේ වර්තමාන මොහොතේ මේ වෙලාවේ තියෙන අත්දැකීම, එහෙම නැත්නම් මේ වෙලාවේ මේ කරගෙන යන වැඩේ, ඒකයි මග්ග කියන එක. අර ප්‍රායෝගික පැත්තට එනවා. සාමාන්‍ය චතුරාර්ය සත්‍ය කියනකොට නිකන් මුලින් නිකන් එන ෆිලොසොෆිකල් ස්ටේට්මන්ට් එකක් තමයි පටන් ගන්න. නමුත් අර මග්ග කියන තැනට බැසගත්ත ගමන් භාවේ තබ්බන්ති, මේක භාවිත කරනවා, බහුලීකත කරනවා, මේ මාර්ගය වඩනවා. ඒක තමයි වැඩි. එතකොට ඒක හරිම ප්‍රායෝගිකව මේ අපි කරන පුහුණුවට, මේ එදිනෙදා ජීවිතයට ගැළපිලා එනවා. ලොකු ඈත ඉලක්කයක් තියෙන්නේ මේ තණ්හාව ප්‍රහාණය කරනවා කියන ඉලක්කය තියෙන්නේ. ඒක සාක්ෂාත්, ඒ தત્ත්වය සාක්ෂාත් කරනවා කියන ඉලක්කය තියෙනවා. හැබැයි මේ භාවේ තබ්බන්ති කියලා ගත්ත ගමන් ඒක බොහොම ප්‍රායෝගිකව මේ වෙලාවට, මේ තබන තබන පියවරකට, මේ වැටෙන වැටෙන හුස්මකට මේ කන කන බත් කටකට ගන්න පුළුවන් සරල කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වටිනාකම. ඔය මග්ග කියන කොටසේ තියෙන වටිනාකම ඒකයි. එතකොට අර ලොකු ෆිලොසොෆිකල් ස්ටේට්මන්ට් එකක් වගේ මෙන්න දුක. මෙන්න දුකේ ස්වභාව. මෙන්න අට ආකාරයකට දුක අඳුනලා දීලා. මෙන්න තණ්හාව. මෙන්න තණ්හාවේ ස්වභාවය. මෙන්න මේ 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 විස්තර තොරතුරු මේ තණ්හාවේ තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාව අඳුනලා දීලා මේ විදියට නිරෝධයක් ගැන කතා කළා. මේ තණ්හාවගේම අසවසේ අනවශේෂ නිරෝධයෙන් අන්න මේ විදිහේ මේ ක්‍රියාවලිය අවසන් වෙනවා කියලා අඳුනලා දීලා ලොකු ෆිලොසොෆිකල් ස්ටේට්මන්ට් එකක් කළා. අන්න අන්තිමට කියනවා මෙන්න මාර්ගය. මෙන්න වැඩි යුත්ත, මෙන්න පුරුදු කළ යුත්ත. මේක එවලේවලේ අන්න පියවරට පියවරට, හුස්මට හුස්මට, කන කන බත් කටට අඩු කරන්න පුළුවන්. අන්න ප්‍රායෝගිකව ප්‍රතිපදාව ගැළපිලා ආවා. ලොකු ෆිලොසොෆිකල් ස්ටේට්මන්ට් එකකින් පටන් ගන්න. හැබැයි ඔන්න අන්තිමට ඇවිල්ලා මේ තබන තබන පියවරකට මේ වැඩේ සරල වෙනවා. මේ වැටෙන වැටෙන හුස්මකට මේ වැඩේ සරල වෙනවා. මේ කන කන බත් කටක් ගන්නට මේ වැඩේ සරල වෙනවා. ඒක තමයි මේ ප්‍රතිපදාවේ තියෙන වටිනාකම. එහෙම නැත්නම් ඒක තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ තියෙන සුවිශේෂීත්වය. එහෙම නැත්නම් අනිත් ශාස්ත්‍රූන් වහන්සේලාත් ලොකු ලොකු ෆිලොසොෆිකල් ස්ටේට්මන්ට්ස් නම් කරපු බව හැබෑව. හැබැයි මෙන්න මේ මග්ග කියන එක මේ ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට ගලපන්නේ කොහොමද? ඒකෙන් මේ විදිහ වෙනසක් වෙන්නේ කොහොමද කියන එක ඒ ආගම් දහම්වල අඩුපාඩුයි. අඩුපාඩුයි. නමුත් මෙන්න බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රායෝගිකව මේ ප්‍රතිපදාවක් කියලා තියෙනවා. අපිට මාර්ගයක් කියලා තියෙනවා. මෙන්න මේ දේ නැවත නැවත පුරුදු කරන්න. භාවිත බහුලීකත කරන්න. කරනකොට කරනකොට තමයි මේ ක්‍රියාවලිය පෝෂණය නොවන ස්වභාවයක් ටිකෙන් ටික මතුවලා එන්නේ. දැන් සාමාන්‍ය අලුත් කෙනෙක් එහෙම අහම අනේ මන් දන්නේ එක එක අමුතු විකාරණේ තියෙන්නේ ඔළුවේ. ඒක හරි. එයාට ඉතින් දොස් කියලා වැඩකුත් නැහැ. එයා ඒගොල්ලෝ සක්මන් කරන්න ගියාමත් මොන මොනවාදෝ අවධානයක් පරයන්ක ඉන්න ගියාම වෙන මොනවාදෝ දේවල් තමයි කියවන්නේ. කමක් නැහැ. එහෙම ආවනේ, එහෙම පටන් ගත්තනේ, මේ කන්ද නැගගෙන ආවනේ කොහොම හරි. ඒක ලොකු ජයග්‍රහණයක්. මේ දවස්වල මේ කන්ද නැගගෙන එනවා කියන්නේ ලේස නැහැ. ලේසි නැහැ. කූඩල් එක්කේම ඇටැක් කරාම නිකන් අන්න මේ හරක් මරලා වගේ සරමේ පුරා ලේ. ඉතින් ඔහොම අමාරුවෙන් කොහොම කොහම හරි ආවානේ මේ මනුස්සයා. ඉතින් ආපු කෙනාට අපි කියන්න ඕනේ, හරි ඔයාගේ ඔය සංකල්ප, ඔය අදහස් ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියන්. ඔයානුත් නිකන් මේ නිකන් තණ්හාවම පෝෂණය වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. කලින් මම මේ නিত্যතාවයක් අල්ලන් ඉඳියා, දැන් අනිත්‍යතාවයක් අල්ලගෙන බයිලා දෙසනවා. ඈ කලින් මම මේ කෙනෙක් සත්වෙක් පුරුෂෙක් ඇතැයි කියලා අල්ලන් ඉන්දියා, දැන් නැතයි කියලා අල්ලගෙන බයිලා කියනවා. ඔය ඔක්කොම පැත්තක තියලා සරලව මේ මේ හුස්මක් වැටෙනවද? හුස්මක් වැටෙන බව දැනගන්න පුළුවන්ද? මේ පතුල පොළවේ ගැටෙනවද? ඒ බව දැනගන්න පුළුවන්ද කියලා මෙයා නිකන් අර නැවත නැවත කතා බහ කරමින් දවසක් දෙකක් තුනක් හතරක් ටිකෙන් ටික ටිකෙන් ටික අර නිකන් බ්‍රේන් වොෂ් කරනවා වගේ මොකද්දෝ අමුතු දිහාවකට අරගෙන යනවා. එයාට කියනවා ඔය ඔක්කොම පැත්තක තියන්. ඔය ඔච්චර වටිනාකමක් නැහැ. ඒ වෙනුවට ඔය කතන්දර ඔක්කොම අතර මේ හුස්මක් වැටෙනවද බලන්න. වැටෙනවා සයින්ස්. හුස්මේ ඇති මැජික් එකක් නැහැ. මේ මේ පතුල වදිනවද බලන්න. පතුල වදිනවා සයින්ස්. පතුල ඇති මහ ලොකු මැජික් එකක් නැහැ. නමුත් අපි කියනවා අන්න අර ඔක්කොම තිබිද්දී මේ හුස්මක් වැටෙන බව හුස්ම වාරකට දෙකකට තුනකට හතරකට දැනගන්න. මේ පතුල වදින බව වරකට දෙකකට තුනකට හතරකට දැනගන්න. හා ඒක ගැන කතා කරන්නේ එතෙන්ට බර තබන් කියලා අන්න අර වෙනදා යන අර අන්ධභූත ක්‍රියාවලිය අර අඳුරේ අතපත ගෑම වෙනස් කළා. ඒ සියල්ල පොඩ්ඩක් පැත්තක තියලා මෙන්න මේ මේ සරලව මේ කමටහනට මූල කමටහනට මේ අවධානයක් ගන්නවා. ඔන්න ඒ සරලත්වය කාට කාටත් අඳුනලා දෙන්න අපි උත්සාහ ගන්නවා. ගොඩාක් දෙනෙක් මේ සරලත්වයට කැමති නැහැ. එයා හිතනවා අයියෝ මම මෙච්චර දුර ඉඳලා මේ භාවනා කරන්න ආපු කෙනෙක් මේ ඔය හුස්ම නම් එහෙදිත් වැටුණානේ අප්පා. නැද්ද මුකුත් නිකන් උඩින් යන මැජික් එකක් වගේ එකක් කියලා අහනවා. අහනවා දැන් පහුගිය දවසක කොල්ලෙක් කැලි ඉඳියා. ඌගේ සක්මන ගැන කිව්වත් පරියන්ක ගැන කිව්වත් ඌ ඔක්කොම කියන්නේ නිකන් මේ නිකන් සක්මනේ නිකන් පා වෙලා යනවා වගේ උඩින් යනවා වගේ. පරියන්කි නිකං උඩින් යනවා වගේ ගතියක්. මං කො උඹ උඩින් යන කපුටෙක්ගේ මොකක් හරි ඥාතිකමක් උඹට තියනවද කොහෙද? ඒකයි මේ උඩින් යන කතා කරන්නේ මෙච්චර කියලා. ඒක තමයි අවධානයට යන්නේ. ඒකට තමයි කැමති. හරි, ඔය ඔක්කොම තියදී උඩින් යන කතා යනම් මනම් උඩින් යන ඉගිල්ලෙන්න දඟලන්නේ නැතුව මේ විදියට මේ පතුල බිම වදිනවද? ආ, වදිනවා. මේ හුස්මක් වැටෙනවද? වැටෙනවා. අන්න ඒ සරලත්වයට ආවොත්, ඒ සරලත්වය බාරගත්තොත් අන්න ටික ටික මේ මග්ග කියන කොටස, එහෙම නැත්නම් මේ නැවත නැවත පුහුණු කරන මේ මාර්ගය තමයි ඔන්න දියුණු වෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් සමහර විට අපි අර භාවනා කරනවා කියලත් මේ තණ්හාවම පෝෂණය කරනවා. කලින් පුද්ගලයෙක් සත්වයක් ඇති කියන දැඩි සංඥාවෙන් ඉඳියා ආත්ම සංඥාවෙන් දැන් අනාත්ම සංඥාවකිනුත් අර වැඩේම තමයි පෝෂණය වෙන්නේ. ඒක අමුතුම කතන්දරයක්. අර විදියට මේ පුද්ගලයෙක් සත්වයක් ඇතයි කියලා හිතාගත්තත් ඒක දැඩි ලෙස ග්‍රහණය කරත් ඒක පෝෂණය වෙනවා. ඊළඟට මේ විදියට පුද්ගලයෙක් සත්වෙන්නේ නැහැ කියලා දඟලනවා, වලිගි හපාගෙන දඟලනවා, එතකොටත් ඒක පෝෂණය වෙනවා. එහෙම නැත්නම් කලින් නිත්‍යයි කියලා, නිත්‍යයි කියලා දඟලගෙන අල්ලගෙන ඒක පෝෂණය කර කර ඉඳලා දැන් ওই භාවනාවකට ආපු ගමන් අනිත්‍යයි. ඈ, කතා කරන්නවත් බෑ. හරි, නිකන් වචනයක් දෙකක් නිකන් සාමාන්‍ය මිනිසෙක් විදියට කතා බහ කරන්න බෑ. ඇයි? අනිත්‍ය හරස් වෙලා, අනිත්‍ය හරස් වෙලා මේ කාලා බීලා නිකන් සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කරගෙන ඉන්න බෑ. ඇයි? මේ අනිත්‍යයිනේ, අනිත්‍ය හරස් වෙලා. ඉතින් අර මෝල් ගහක් මේ ගිල්ල වගේ, ඊට පස්සේ ඉතින් දඟලනවා, ඊට පස්සේ ඉතින් වටපිටාවටත් එක්ක වෙහෙස යන නිත්‍ය විදිහට පෝෂණය වුණු දෙයම අනිත්‍ය විදිහට පෝෂණය වෙන ආකාරය. ඊට පස්සේ කලින් සැප විදිහට මේක පෝෂණය වුණා. දැන් ඉතින් හැමදේම දුකයි. ළඟින් යන්නේ උන්ටත් දිවි නා ගන්න හිතෙනවා. මොකද එච්චරට මේ දුකයි නේ අප්පා මේ ජීවිතේ. ඔය මොන දේ තිබුණත් දුකයි නේ අප්පා, මට මේ දුක වැටහිලා තියෙන්නේ කියලා. අනේ ඉතින් හැමෝගෙම අර පාටි පූප කියන්නේ පාටියකට ගිහිල්ලා රීලා එනවා. හැම එකානේ වටේපිටේ උන්ටත් දිවි නා ගන්න හිතෙනවා. මේ ඇවිල්ලා තියෙන දුක දැක්කහම යෝග තමයි වැඩේ. අන්න කලින් සැප විදියට පෝෂණය කරා, දැන් ඒ ගමන අන්න දුක් විදියට පෝෂණය කරනවා. එකම ක්‍රියාවලිය. මේක හොඳම ජෝක් එක තියෙන්නේ. එකම ක්‍රියාවලිය, කිසිම වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. ඒකින් ඉඳ අපි කියන ඔය ඔක්කොම සංකල්ප ඔය බැහැර කරන්. ඔය නිත්‍යද අනිත්‍යද, සැපද දුකද, ආත්මද අනාත්මද, ඔය වැඩක් නැහැ. ඔය පොඩ්ඩ පැත්තකින් තියලා මේ සරලව මේ හුස්මක් වැටෙනවද බලන්න. ඒක අඳුන ගන්න. මේ පතුල වදිනවද බලන්න. ඒක අඳුන ගන්න. අන්න ඒ විදිහේ හුස්ම වාර කීපයක්, පතුල් කීපයක් මේ සිහියෙන් දැන දැක ගන්න උත්සාහ ගන්න. ඒක තමයි මාර්ගය වෙන්නේ. ඒක තමයි මාර්ගය. ඒක දිගට දිගට පුහුණු කළ යුතුයි. ඒක නැවත නැවත මේ විදිහට භාවිත කළ යුතුයි. ඒ භාවිත කරනකොට අන්න තම තමන්ටම දැක ගන්න පුළුවන් අර තණ්හාවේ තිබුණු ප්‍රබල ගැන්ම, ඒ අලෝණ ගතිය පොඩ්ඩක් දුර්වල වෙනවා කියලා. පොඩ්ඩකට පොඩ්ඩකට දුර්වල වෙන්නේ. දැන් සාමාන්‍ය අපි හිතුවොත් ඔය දිනෙදා ජීවිත ගෙවෙන කට්ටිය කොච්චර දැඩි ගැන්මකද ඉන්නේ බලන්න. නිකන් අර නිකන් මේ මේ මනසේ තියෙන අමුතු ග්‍රහණයක්. ග්‍රහණයක් තියෙනවා. වැඩ කරනවා, රැකී රක්ෂා කරනවා, ගෙවල් දොරවල් කට්ටියක ගනුදෙනු කරනවා, ළමයි උස්මහත් කරනවා. ඇතුළත නිකන් අර දරා ගන්න බැරි වෙහෙසක්, දැඩි ගැන්මකින් කටයුතු කරනවා. අර නිකන් අර විහිළුවට වගේ කියන්නේ, ඉස්සර කාලේ ඒ කියන්නේ කැලේ ඉන්න කාලේ, ඉස්සර කාලේ වලහෙක් ඇඟට පැන්නොත් මොලේ වෙන ක්‍රියාකාරීත්වය වගේ ක්‍රියාකාරීත්වයක්, දැන් කාලේ ෆේස්බුක් රික්වෙස්ට් එකක් කවුරු හරි ප්‍රතික්ෂේප කරොත් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්, අන්න දෙකම රෙජිස්ටර් වෙන්නේ එකම මොලේ ඒරියා එකේ කියලා කියනවා. يعني ඒ දවස්වල වලහෙක් ඇඟට පැන්නාම එන විදිහේ ප්‍රතික්‍රියාවක් දැන් එන්නේ මොකටද? මගේ වෙන් රික්වෙස්ට් එකක් කවුරු හරි ඩිනයි කරා, ප්‍රතික්ෂේප කරා. දෙකම රෙජිස්ටර් වෙන්නේ එකම ඒරියා එකේ කියලා කියනවා මොලේ. ඉතින් ඒ වගේ තත්ත්වයකට තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. අනේ වලහෙක් ඇඟට පැන්නාම නම් ජීවිතේ බේර ගන්න මොකක් හරි කරන්න ඕනේ කියලා ඒක සාධාරණීකරණය කරන්න පුළුවන්. මේ බලන්නකෝ, මේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඩිනයි කරානි, ප්‍රතික්ෂේප කරානි, මෙච්චර මේ දන්න හඳුනන මනුස්සයා කියලා ඔන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහේ දේවල් කොතෙකුත් දැඩි ගැන්මකින් තමුන්ගම වෙහෙසවමින් අපි කල් ගෙවනවාද කියලා බලන්න පුළුවන්. කාටහරි හොඳ දුකක් දෙන්නවන ටව ෆෙස්බුක් ෆ්‍රෙන්් කෙනෙක් විදිර ඉන්නවන අයින් කළ දාන්න ගොඩ අම්මෝ දවත් දෙකතුමකින් ඇවෙල්ලා කියයි නොන්ද කතන්දරයක් ඔයා මොකද මට මෙහෙම කරේ ඇයි ඔයා මේ විදි දෙයක් කරේ මෙච්චර මෙච්චර අපි මේ මෙච්චර කාලෙක ඉඳලා දැනගෙන කටයුතු කරගෙන යනවා කියලා ඔන්න පටන් ගන්නවා ඔන්න පටන් ගන්නවා හරීම සෝක් හරීම සෝක්කේ වැඩි ඉතින් අර වල්හෙක් ඇඟට පැන්න වගේ තමයි ඉතින් ඒ විදිහේ දැඩි ගැන්මකින්නේ අපි කටයුතු කරන්නේ දැඩි බරපතල ගැන්මක් තියෙනවා ඒක පොඩ්ඩ අවස්සලම බලන්න ඕනේ අවස්සලම බලන්න ඕනේ මොකද වෙන්නේ කොහොමද ඇවිස්සෙන්නේ කියලා හොඳට දැක දැන ගන්න පුළුවන් ඈ ඒක තමයි වැඩි ඒක තමයි වැඩි ඒ මොනවාදෝ තියෙනවා හේතු කතන්දර තියෙනවා මොනවා වුණත් හිතන්නේ මේ මම තමයි මේ ලෝකයේ විශ්වයේ කේන්ද්‍රය මගේ වටේ තමයි මේ සියල්ල කැරකෙන්නේ ඈ වචනයක් දෙකක් තුනක් කතා කරොත් අන්න කියන ඔන්න කතන්දරේ දිගහැරෙනවා ඊට පස්සේ කම්පිරෙන්න අන්න අහගන්න පුළුවන් ඉතින් ඔක තමයි වැඩේ අර මේ අපි දැඩි ග්‍රහණයකින් දැඩි ගැන්මකින් කටයුතු කරනවා මේ මොන දේ කරන්න ගියත් එයා වටේ තමයි ඒක කැරකෙන්නේ මේ මොන සරල වැඩේ කරන්න ගියත් ඔන්න පටන් ගන්නවා මෙහෙමනේ මේක මෙහෙමනේ කියලා ඔන්න හැල්ල මගේ බොරුව දිගහරින්න පටන් ගන්නවා මේ කොහෙදෝ යන වැඩක් තම තමුන්ට අදාළත් නැහැ. නමුත් ඒකටත් සම්බන්ධ වෙලා ඒකටත් අත දාලා ඒකත් අවුල් වියවුල් කරමින් මොනවදෝ කියන උත්සාහ ගන්නවා. මෙන්න මේ දැඩි ග්‍රහණයක් දැඩි ගැන්මක් මේ හිත තුල තියෙනවා. ඒ ග්‍රහණයට ගැන්මට අනුවම මේ හෙසක් පීඩාවක් මතුවෙලා එනවා. දැන් සාමාන්‍ය ඩෙඩ් වේට් එකක් කියන්නේ නිකන් අර නිකන් මනසේ නිකන් අර නිකන් මලමිනියක් ඇදගෙන යනවා වගේ මලමිනියක ස්වභාවයකින් මහා නිකන් බරකින් මෙතනට කටයුතු කරනවා. මේ මනසේ කිසි විවේකයක් සැහැල්ලුවක් නැහැ. මොකද අර තණ්හා බැම්මෙන් බැඳලා තියෙන්නේ. හොඳට අලෝල තියෙන්නේ. ආයිස සියල්ල ග්‍රහණය කරගෙන අලෝගන තමයි කල් ගෙවන්නේ. ඉතින් එහෙම තත්ත්වයකනේ මේ හිත තියෙන්නේ. එහෙමනේ අපි කවුරු කවුරුත් පටන් ගන්නෙ. කමක් නැහැ. එහෙම පටන් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ වාඩි වෙලා ඉන්නවා මේ ඇවිදිනවා කියන මේ සරලත්වයට එන්න පුළුවන්ද බලන්න. ඒ සරලත්වේ නැවත නැවත හුරු කරන්න පුරුදු කරන්න. එහෙම හුරු පුරුදු කරනකොට තේරෙනවා ඇත්තටම මේ 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 මලකුණක් කරගහගෙන ඉන්නවා වගේ මේ ගන්ධස්සාරේ මේ බර මේ වෙහෙස මේ දේවල් ටික ටික විනිවිද යන ස්වභාවයක් මේ තැනැත්තට දැක දැනගන්න පුළුවන්. එතකොට හිතනවා නිකන් මේක නිකන් මම නිකන් දිව්‍ය ලෝකයක ගිහිල්ලාද මේ පා නිකන් අමුතු ලෝකයකට ගිහිල්ලාද මෙච්චර මනස විවේක වෙන්න පුළුවන්ද ඉස්සර වගේ ග්‍රහණයක් නැහැ කියලා ওই විදිහට නිකන් හරියට එයා කුල්මත් වෙනවා. මේ අත්දැකීමක් පළවෙනි වර ලබනකොට ටික ටික දැන හඳුන ගන්නකොට අමුතු කුල්මත් වීමකටත් ලක් වෙනවා. ඒක හොඳ දෙයක්. මෙච්චර කාලයක් මේ නිකන් අපායක ජීවත් වෙනවා වගේ තමයි ජීවත් වුනේ. හරි දැන් හැබැයි ඇත්තටම සුගතියේ ඉන්නවා කියලා සලකුණු මතුවලා එනවා. මේ මනුස්ස ජීවිතේ ඔච්චරම දුක් විඳින්න ඕනේ ජීවිතයක් නෙමෙයි, ඔච්චරම දැඩි වෙහෙසක් තියෙන ජීවිතයක් නෙමෙයි. සුගතිය කියලා නෙමෙයි කඳුන්නන්නේ, සුගතියක් කියලා හඳුන්නන්නේ. හැබැයි සුගතියක් බව පේන්නේ නැහැ බැලු බැලමට. අන්න අර තියෙන වෙහෙස, අර තියෙන බර හිත තුල, අර නිකන් අර මලකුණක් ඔසවාගෙන ඉන්නවා, අර අතහැරපු හැවක් ග්‍රහණය කරගෙන ඉන්නවා. මේ විදිහේ ක්‍රියාවලියක් මේ හිත තුල තියෙනවා. එතකොට එහෙම තියෙන බරක්, එහෙම තියෙන වෙහෙසක්, එහෙම තියෙන දැඩි ගැන්මක් ටික 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 පොඩි වෙලාවකට හරි අඩු වෙනකොට මේ තැනැත්තර තේරෙනවා නිකන් හරියට නිකන් මේක නිකන් අමුතු ලෝකයකට ගියා වගේ, මේ මේ හීන ලෝකයකට ගියා වගේ. මේ විදිහේ බොහොම විවේක මනසක් මතුවලා එනවා. මේ නිකන් මේ සියල්ල මගේ පාලනයට අහු වුණා, අර මහා බ්‍රහ්මයා වගේ මේ ඔක්කොම මට අනුපාලනය කරන්න පුළුවන් ගන්නට වගේ මේ මේ විවේකී ස්වභාවයක් මෙතනත් අත්දකින්න. සුළු මොහොතකට සමහර විට ජීවිතේ පළවෙනි වරට. නමුත් ඒක හොඳ දෙයක්. ඒක අත්දකින්න අත්දකින්න මේ කරන ප්‍රතිපදාව හරියි කියලා විශ්වාසයක් ශක්තියක් අපිට දිනු වෙන්න පුළුවන්. මේ දිහාවට මොටිවේෂන් එකක් වැඩි වැඩියෙන් මතෙලා ඉන්න පුළුවන්. සාමාන්‍ය ඔය නන්නාඳුනන තැනක ගිහිල්ලා වුණත් වැඩසටහනක් කරාම සමහර විට එක්කෙනෙට දෙන්නට වදිනව අමුතු වැදිල්ලක්. විනාඩි 15යි වාඩි වෙලා ඉඳී. විනාඩි 15 ඇවිද්දී. නමුත් අන්න ජීවිත පරිවර්තනයක් සඳහා සුදුසු අත්දැකීමක් සුළු වේලාවකට එතනත ලබනවා. ජීවිතේ පළවෙනි පාරට සමහර විට මෙන්න මේ වෙනදා බර දැඩි ගැන්මක් තියෙන වෙහෙස සහිත මේ මනස වෙනුවට අන තණ්හාව පොඩ්ඩක් සුළු වේලාවකට හරි දුර වෙච්ච දුර්වල වෙච්ච ස්වභාවයක් මේ තැනට අත්දකින්නවා. අත්දැකීම නිකන් කුඩු ගැහුවා වගේ මේ විදිහේ මොකද්දෝ අමුතු ලෝකයකට ගියා වගේ විවේකයක් සැනසීමක් තමුන් තුළින් දැක දැන ගන්න පුළුවන්. ඒක සුළු වේලාවයි. හැබැයි ඒ ජීවිතේ ජීවිත පරිවර්තනයක් සඳහා වුණත් හේතු වෙන්න පුළුවන්. ඇයි මම මේ දන්නා දකිනා ස්වභාවයට අන්‍ය වූ ස්වභාවයක්, මම මේ දන්නා දකිනා දුකට අන්‍ය වූ විවේකයක් මේ හිත තුළ තියෙනවා කියන බැල්ම නැත්තං ඒ දැක්ම ජීවිතයේ පළවෙනි වතාවට මතුවෙලා ලොකු ජයග්‍රහණයක්, ලොකු ජීවිත පරිවර්තනයක්. ඒ වගේ කෙනෙක් සමහර විට ඒ අත්දැකීමම හේතු වෙන්න පුළුවන් ඒ තැනැත්තාට මේක හොයාගෙන යන්න. ඒක තමයි වැඩි. අන්න ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ පරිවර්තනයක්, ඒ විදිහේ වෙනසක් මේ හිත තුළ සිද්ධ වෙනවා. ඒ වෙන වෙනස ක්‍රමානුකූලයි. ටික ටික තමයි මේක අත්දැක ගන්න පුළුවන්. ටික ටික තමයි මේක තම තමුන්ට සමීප කරගන්න පුළුවන්. නමුත් අන්න අර මාර්ගය, අර මග්ග කියලා අඳුන්නපු මේ පුහුණුව, මේ මාර්ගය, එව නැත්තම් මේ සිහිය පුරුදු කිරීම දිගට පැවැත්වීම තමයි ක්‍රමවේදය. ඒ කරන්න කරන්න තේරෙනවා ඉස්සර මේ වගේ අවස්ථාවක, මේ වගේ වටපිටාවක මම කොච්චර වෙහෙසක් ගන්නවද, ඉස්සර මේ වගේ දේවල් සම්බන්ධයෙන් කොච්චර දැඩි ග්‍රහණයක් මගේ හිතේ තියුණාද, දැන් එච්චරම ග්‍රහණයක් නැහැ, දැන් එච්චරම වෙහෙසක් නැහැ. අඩුම ගානේ මෙරි වෙලාවත් මලොත් මං කියන්නේ නිකන් අපායකට යන්න තියුණ එකවත් වළක්ව ගත්තා කියලා පොඩි නිකන් අඩුම ගානේ නිකන් යන්තම් තාවකාලිකව හරි මේක පොඩ්ඩක් ෂේප් කරගත්තා කියලා සලකුණක් මතුවෙන්න පුළුවන්. දැන් අපි හිතමු ඔය ඩෙඩ් වේට් එකක්, ඔය විදිහේ දැඩි වෙහෙස පීඩා සහිත බර මනසක්, ඒ වගේ එකක් අපි කොතෙකුත් අවස්ථාවල අත්දැකලා තියෙනවානේ. ඕකම තමයි අපාය තත්ත්වය. අය ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. හිතාගන්න ඕකෙම ජීවත් වෙනවා නම් මොකද්ද අපායක ස්වභාවය. ඒක තමයි තියෙන්නේ. ඒක තමයි ඔය ස්වභාවය. ඔය වෙහෙස පීඩාවම තියුණොත්, ඉතුරු වුණොත්, දැන් ඔය සුළු වේලාවකට අවස්ථාවකටනේ මතුවෙලාවේ. නමුත් දිගටම ඕක තියුණොත් අන්න අපාය ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක වෙනුවට අන්න විවේක මනසක, අර විදිහ සැහැල්ලු මනසක ස්වභාවයක් ටිකක් හරි වර්ධනය වෙලා આવොත් අන්න තේරුම් ගන්න පුළුවන්. ඔන්න මම දිව්‍ය ලෝකයක ගියා වගේ සැහැල්ලුවක්, විවේකයක් මට සුළු වේලාවකට හරි මතු වෙලා එනවා. වැඩේ ඉවර නෑ තාම. මේ බුදුරජාණන් වහන්සේ කියන දිහාවට ගිහිල්ලා නෑ තාම. කමක් නෑ. අයි ටික ටික හරි ඒ දිහාවට යන සලකුණුනේ මේ පහළ වෙන්නේ. ඒක තමයි වැඩේ. ඉතින් ඔන්නඔහොම මේ ක්‍රමවේදයක් පුහුණුවක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනාවට අදාළ යම් කිසි ගාථාවක් අද දවසේ ඉදිරියෙන් තබා ගත්තා අපි. තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා. ඉතින් අපි බලමු ඒකේ තියෙන අදහස මොකක්ද කියලා. එතකොට කියනවා තණ්හා යෝගේන සංයුත්තා රත්ත්‍ර චිත්තා භවා භවී. මේ විදිහට මේ තෘෂ්ණාවෙන්, තණ්හාවෙන් බැඳුනා වූ, බන්ධනය වුණා වූ රත්ත චිත්තා භවා භවේ, මේ කුදුමහත් මේ ක්‍රියාවලියේ භවයේ ඇලුනු සිත්තත්තා වූ, තේ යෝග යුත්තා මාරස්ස අයෝගක් කේමිනෝ ජනම්. මෙන්න මේ විදිහට මහරයාගේ මලබුඩුවේ බැඳුනා වූ ඒ සත්වයෝ නිර්භය නොවාවෝ වෙත්. මේ සත්වයෝ නිර්භය නෑ. ඒගොල්ලෝ මාරයාගේ මලබුඩුවේ බැඳිලා ඉන්නේ. මේ විදිහට තෘෂ්ණා බන්ධනයෙන් බැඳිලා ඉන්නේ. මේ විදිහට ඇලුනා වූ සිත් ඇතුව තමයි ඒගොල්ලෝ කල් ගෙවන්නේ. ඊට පස්සේ කියනවා සත්තා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ. ඒගොල්ලන්ට ලැබෙන්නේ මොකද්ද? නැවත නැවත මැරෙන්න ලැබෙනවා. නැවත නැවත ඉපදෙන්න ලැබෙනවා. ඒ හා අදාළ දුක් ලැබෙනවා. ඒ සත්වයෝ මේ සංසාරයටම යනවා. මේකටම නැවත නැවත අහුවෙවි. ඒක ඔස්සේම ගමන් කරමින් තමයි මේ සත්වයෝ පහුවෙන්නේ. ඒගොල්ල කල් ගෙවන්නේ ඒ ආකාරයෙන් කියන එක තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපි අපිට උනත් මතක් කරගන්න සුදුසුයි මේ අපේ ජීවිත ස්වභාවය අර විදිහේ වෙහෙසකාරී මානසික ස්වභාවය ගත්තොත් ඔන්න ඕක තමයි ඔය කියන්නේ. නැවත නැවත මේ ක්‍රියාවලියටම බඳිමින්, නැවත නැවත දුක් ගනිමින්, නැවත නැවත උපදිමින් මැරෙමින් මේ ගෙවෙන ගමනක්, යන ගමනක්. ඊට පස්සේ ඒකේම අනිත් පැත්ත කියනවා. ඊයේච තණ්හං පහන්ත්වාන වීත තණ්හා භවා භවේ තේවේ පාරංගතා ලෝකේ යේ පත්තා ආසවක්ඛයන්ති. අනේ යම් කෙනෙක් මේ තෘෂ්ණාව පහ කරද්ද, දුර්වල කරද්ද, කුදුමහත් මේ භවයේ නොඇලේද වීත තණ්හා, නොඇලේද මේ කුදුමහත් භවයේ තේවේ පාරංගතා ලෝකේ. අන්න ඔවුන් තමයි මේ ලොවෙන්, මේ ලෝකෙන් එතෙරට පැමිණියා වූ පාරංගතා, එතෙරට ගියපු කියන අදහස තමයි තියෙන්නේ. මේ ලෝකෙන් එතෙර වුණු කට්ටිය ඒගොල්ලෝ තමයි. යේ පත්තා ආසවක්ඛයන්ති, අනාශ්‍රවශය කළා වූ ඌ පුද්ගලයෝ වෙන්නේ ඔවුන් කියලා. ඔන්න ඔය විදිහට අර එක පැත්තක් කියලා ඒකෙම අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහට තණ්හා බන්ධනය දුර්වල වෙන්න වෙන්න මොකද වෙන්නේ? අන්න අර වීත තණ්හා, තණ්හා නොයැලෙන ස්වභාවයක්, ඊළඟට මේ විදිහට මේ ලෝකෙන් එතෙර වුණා වූ ස්වභාවයක්, මේ විදිහට ආශ්‍රවයන් ෂය කළා වූ ස්වභාවයක් වැඩි වැඩියෙන් මේ පුද්ගලයන් තුළ වර්ධනය වෙලා එනවා. එයා සමහර විට මේ ලෝකේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි යාගේ මානසිකත්වයට මේ ලෝකේ නිකන් එදිනෙදා දුක්, එදිනෙදා ප්‍රශ්න අදාළ නැහැ. ඒවෙන් එතර වෙලා යයි ඉන්නේ. මිනිස්සු එක ගනුදෙනු කරනවා, මිනිස්සු ඇවිල්ලා ප්‍රශ්න දානවා, රැකී රක්ෂා කරනවා. නමුත් මේ ප්‍රශ්න වලින්, මේ රැකී රක්ෂාවල එන වෙහෙසින් යම් පමණකට හරි මේ තැනැත්තා එතර වෙලා තියෙනවා. තාමත් මේ වටපිටාවේ තමයි ඉන්නේ, මේ ජීවිතයේ තමයි ඉන්නේ. හැබැයි අන්න ඒකෙන් එතෙර වූ ස්වභාවයක් මේ තැනැත්ත ළඟ තියෙනවා. අර ගොල්ලාගේ අර ප්‍රශ්න අල්ලගෙන දඟලන ස්වභාවයක් මේ තැනැත්තට නැහැ. ඒගොල්ලෝ වගේ ඒවට දුක් ගන්න ස්වභාවයක් මේ තැනැත්තගේ නැහැ. හරි, යම් පමණකට හරි එතෙර වෙලා තියෙනවා මේ ලෝකේ. මේ සාමාන්‍ය දුක් ගන්න, මේ ගහ බැන ගන්න, මේ වැඩ කටයුතු කරන ලෝකෙන් පමණකට හරි එතෙර වුණා. ඕක තමයි වැදගත් වෙන්නේ. ඒතර අර වටපිටාවේ ජයට දුක් ගන්න, ජයට කටයුතු කරන පිරිසක් ඉඳද්දිත් මේ තැනත් ඇයි පිරිස අතර ගැවසෙනවා. ඒ පිරිසත් එක්ක කටයුතු කරනවා. නමුත් තමුන්ගේ හිත තුළ යම් පමණකට හරි මේ දේ ඉක්මවලා තියෙනවා. ඉතින් එන්නේ දේ නැවත නැවත පුහුණු කිරීම තුළින් භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ විදිහට මේ ලොවෙන් එතර වූ ස්වභාවයක්, මේ ආශ්‍රවයන් ෂය කළා වූ ස්වභාවයක්, මේ තෘෂ්ණාව ප්‍රහාණය කරා වූ ස්වභාවයක්, මේ භවයේ නොයෙලෙන්නා වූ ස්වභාවයක් මේ තැනැත්ත ලං කර ගන්නවා. අන්න ඒගොල්ලෝ තමයි මේ ගමන අහවර කරන මේ ද්විතියෝ පුරිසෝ, මේ දෙවැන්නාගේ ගමන අහවර කරන්නේ, මේ දෙවැන්නාගේ ක්‍රියාවලිය අහවර කරන්නේ. ඒකට එදෙච්ච පුද්ගලයෝ, ඒක කරපු පුද්ගලයෝ තමයි මේ කට්ටිය කියලා බුදුරජාණන් වහන්සේ යම්කිසි මතක් කිරීමක් සිද්ධ කරනවා. එතකොට අපි හිතුවොත් මේ ලෝකයේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි අපි ඒක විට්නස් කරන්නවත් නැහැ. දැන් විට්නස් කරන්න ඉන්නවනේ, විට්නස් කරලා විතරක් නවතින්නේ නැහනේ. ඊට පස්සේ ඒකේ නළුවෙක් නිළියෙක් බවට අපි පත් වෙනවනේ. ඒකට අනුව දුක සැප අපිට එනවනේ. නමුත් මෙන්න මේ කී පුද්ගලයාගේ ස්වභාවය මොකද්ද? මෙන්න මේ ලෝකෙන් එතෙර වූ පුද්ගලයාගේ ස්වභාවය මොකද්ද? අනේ විට්නස් කරන්නවත් නැත්තම් අපි තම ලෝකයේ යුද්ධයක් ඇවිලිලා යනවා. හැබැයි මේ යුද්ධේ විට්නස් කරන්න මේ තැනත් නැහැ. ගෙදර දොරේ ප්‍රශ්නයක් මතුවලා එනවා. ඒ ප්‍රශ්නේ විට්නස් කරන්න මේ තැනත් නැහැ. හරි. ඔන්න ඔය විදිහට මේ මොන දේ සිද්ධ වුණත් මෙයාට අදාළ නැත්තම් හෙන ගැහුවත් දැනෙන්නේ නැහැ කිව්වත් නරකම නැහැනේ. හෙන ගැහුවත්. අනු බුදුරජාණන් වහන්සේගේ කතාවක් කියන්නේ. හෙනයක් ගහලා ගොන්නු 3 දෙනෙකුයි මිනිස්සු 2 දෙනෙකුයි මැරිලා. හරි, දෙගොල්ලම එක බරට දාලා කියන්නේ කතාවේ. ගොන්නු 3 දෙනෙකුත් මැරිලා, මිනිස්සු 2 දෙනෙකුත් මැරිලා, ඔක්කොමලා 5 දෙනෙක් මැරිලා. එක බරට දාලා කියන්නේ. ඊට පස්සේ කියනවා මේ මිනිස්සු ගොඩාක් වට වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා අහනවා, මොකද මේ මෙච්චර මේ මිනිස්සු වට වෙලා, මොකක් හරි මේ ප්‍රශ්නයක්ද කරදරයක්ද? ඊට පස්සේ කියනවා, මේ බලන්නකෝ මේ හෙන ගහලා, මේ ගොන්න 3 දෙනෙකුයි මිනිස්සු දෙන්නෙකුයි ඔක්කොම 5 දෙනෙක් මැරලා තියෙනවා. ඔක්කොම 5 දෙනෙක් මැරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනෝ, කොයි වෙලාවේද මේ කුණේ? මේ දැන් පොඩකට කලින්. ඊට පස්සේ ඒ මනුස්සය ආනෝ භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ කොයිද ඉඳි? මම මේ මෙතන මේ ගිනිහල් ගේනේ මම ඉඳි, මෙතන මඩුවේනේ මං ඉඳි. ඒතර ඔබ වහන්සේ සිහි නැති වෙලා ඉඳියාද? සිහි නැති වෙලා වගේ දින්දියේ නෑ. ඔබ වහන්සේ නිදාගෙන දින්දියේ නෑ. ඔබ වහන්සේ සංඥාව නැතුව දින්දියේ නෑ. මම සංඥාව සහිතව ඉඳියේ. ඒ වුණාට මට ඇහුනේ නෑ කියලා කියනවා. එහෙන ගැහුවත් අදාළ නෑ, අදාළ නෑ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි තවදුරටත්, ඒක වෙහෙසක් නොවේ තවදුරටත්. අන්න ඔය කී විවේක ස්වභාවයක්, විවේක මනසක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒක ක්‍රමානුකූලව අපිටත් දැකදගෙන ගන්න පුළුවන්. හෙන එකට කොහොම වෙතත් අඩුම ගාණ ඉස්සර තරම් මේ පොඩි පොඩි දේවල් වලට දුක් ගන්නේ නැහැ. ඉස්සර තරම් මේ පොඩි පොඩි ප්‍රශ්න අල්ලගෙන නටන්නේ නැහැ, පෙට්‍රල් පුච්චන්නේ නැහැ කියලා ටිකෙන් ටික දැන හඳුන ගන්න පුළුවන්. ඒක දැනෙන්න දැනෙන්න, ඒක දියුණු වෙන දියුණු වෙන්න තේරෙනවා මේ ලෝකේ අපි ජීවත් වුණාට මේ ලෝකේ වෙහෙස අපි ළඟ නැහැ. ඒ වෙනුවට අර කී විදිහ නිකන් අර ඉපිලි ඉපිලි ඉන්න පුළුවන් නේද? නිකන් සතුටින් ඉපිලි ඉපිලි, අර බබලි කියන්නේ නිකන් අර නිකන් බුබුලු දම දම වගේ නිකන් ජොලියෙන් ඉන්නවා. එහෙම ස්වභාවයක් හොඳයි, එහෙම ස්වභාවයක් හොඳයි. ඒ වගේ එකක් වැඩි වැඩියෙන් වර්ධනය කර ගැනීම තමයි මේ වඩනා වූ මාර්ගයේ අදහස. ඉතින් ඒක මං හිතන්නේ මෙතන ඉන්න කවුරු කවුරුත් පමණකට තම තමුන්ගේ පමණට සාක්ෂි වෙයි, තම තමුන්ගේ පමණට සාක්ෂිකාරයෝ. ඉතින් එන්නේ එවැනි වූ සාක්ෂියක් වීම සඳහා, තව තව ඒ විදි ප්‍රතිපදාවක් දියුණු වීම සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් මේ ධර්ම දේශනාව දේශනා කරපු ධම්මකුසල ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාටම මේ ධර්ම දේශනාවේ කුසලය නිවන් අවබෝධය සඳහාම හේතු වාසනාව වේවා කියන පරමාර්ථයෙන් අදිස්ථානයෙන් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සකේ හොන්.
සාදු සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදා.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බ.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛේ හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව ජාතෝ නිබ්බාන සම්පති විනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු
සාදු. සපත්‍ය හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.